නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ අපචිනාති නො ආචිනාති පජහතින උපාදීයති විසීනේති නො උස්සීනේති විදුූපේති න සන්දුූපේති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනා මාලාවේ ඊළඟ කොටසටයි අපි අද පිවිසුනේ. කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය සම්බන්ධයෙන් යම්සි ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ අපි විවිධාකාර අන්දමින් පෙර භව කොච්චර සිහි කළත් ඇතැම් විට අභිඥාලාභීන් ඒ විවිධ මට්ටමින් ඒ විවිධ භවයන් සිහි කිරීමක් කරන්න ඒ අය උත්සාහත් වෙනවා. එතකොට භව එකක්, දෙකක්, 10ක්, 30ක්, 100ක්, දහසක්, කල්ප ගාණක් ওই විදිහට සිහි කරන කුසලතාවයන් ඇතැම් ඒ අභිඥාලාභී යෝගීන්ට තිබිලා තියෙනවා, භික්ෂුන් වහන්සේලාට තිබිලා තියෙනවා. ඉතින් අන්න ඒ බඳු මට්ටමකදී ඒ සියලු දෙනාම සිහි කරන්නේ මේ පංච උපාදානස්කන්ධයන් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ දේශනාවේදී සඳහන් කරනවා. ඊට පස්සේ ඒ ඒ ස්කන්ධය ගැන අර්ථ දැක්වීමක් එනවා. රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? වේදනාස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සංඥාස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සංස්කාරස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? විඥානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද කියලා එක්තරා අන්දමක අර්ථ දැක්වීමක්. ඒවා මේ බුදුරජාණන් වහන්සේ කරන ඒ විදහා පෙන්වීමක්, විග්‍රහ කිරීමක්, විස්තර කිරීමක් හම්බ වෙනවා. මොකද ඒ තුල ඇත්තටම අපිට ඒ ඒ ස්කන්ධය ගැන නිවැරදි අවබෝධයක්, එහෙම නැත්නම් නිවැරදි ආකල්පයක් දිනු කරගන්න පුළුවන් පදනමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් රූපස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා. මේ රුප්පණය වෙනවා කියන අදහසින් කැඩෙනවා, බිඳෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, පීඩාවට ලක් වෙනවා කියන අර්ථයෙන් තමයි මේ රූප කියලා කියන්නේ. ඉතින් එතකොට අපි මේ රූපය දිහා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න බලන්න මේ රූපයේ තියෙන ඒ දුර්වලකම, මේ රූපයේ තියෙන කැඩෙන බිඳෙන සුළු ගතිය, මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, විපරිණාම ලක්ෂණය තමයි කෙනෙක්ගේ හිතේ හොඳට ධාරණය වෙන්න තියෙන්නේ. එතකොට තමයි මේ රූපය කෙරෙහි එක්තරා අන්දමක නිබ්බිදාවක්, අවබෝධය මත පදනම් වෙච්ච කලකිරීමක්, එපාවීමක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්නේ. එහෙම නැත්තම් මේ රූපය මූලික කරගෙන අපේ හිතේ යම් විටක මාන්නකාරකමක්, ලොකු උඩඟු බවක්, එමත් නැත්තම් රූපෙම මුල් කරගත්තු හීනමානයක්, ඒ වගේ මට්ටමක් උනත් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ රූපයේ අතහ ස්වභාවය කෙනෙක් අවබෝධ කරගන්න ඒ රූපය හා සම්බන්ධ වැරදි වැටහීම් ඉවත් වෙලා ඒ වෙනුවට නිවැරදි අවබෝධයක්, මේ රූපයේ අතහ ස්වභාවය සම්බන්ධ නිවැරදි අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්න අවශ්‍යයි. ඒක මූලික කරගෙන අපි දේශනා කළා අතරම කායानुපස්සනාවේදී ඒ අසුබ භාවනාවකින් කොහොමද කෙනෙක් යම් පමණක වැටහීමක් ඇති කරගන්නේ, ඊළඟට ඉරියාපතයක් මූලික කරගෙන කොහොමද කය වෙතට අවධානය යොමු කරගන්නේ, ඊට පස්සේ තවත් ගැඹුරකට ගිහිල්ලා ආනාපාන සතියේකදී කොහොමද තව සූක්ෂමව මේ කය දිහා බලන්න පුළුවන් කුසලතාවයන් අපි තුල වර්ධනය කරගන්නේ, ඊටත් එහා ගිහිල්ලා ඊට පස්සේ මේ කය සකස් වෙලා තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද කෙනෙක් ප්‍රායෝගිකව හඳුනගන්නේ? හඳුනා ගනිමින් මේ ධාතු ක්‍රියාකාරීත්වය වටහා ගනිමින් නිවැරදි අවබෝධයක් මත පදනම් වෙලා මේ රූපස්කන්ධය විනිවිද දකින්න කෙනෙක් උත්සාහත් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි යම් තාක් දුරකට සාකච්ඡා කළා. ඊළඟට වේදනාස්කන්ධය සම්බන්ධෙනුත් අපි යම් තාක් දුරකට සාකච්ඡා කළා. මොකද මේ කය, ඒ වගේම මේ හිත සැප දුක් උපේක්ෂා වේදනාවන් හරහා යනවා. ඇතැම් වෙලාවට අපි ඒව ගැන නිවැරදි අවබෝධයක් නැතිකම නිසා ඒ සැප වේදනාවන් වලට ඇලිලා ඒවට බැඳිලා ඒවා උපාදාන කරගෙන ඒවම ආසා කරගෙන ඒවම ප්‍රාර්ථනා කරගෙන තව තව අපේ හිතේ තණ්හාව පෝෂණය කරනවා. තව තව රාග අනුසයක් පෝෂණය කරනවා. ඉතින් අපි සැප විඳින අවස්ථාවන් වලදී අපි ඒ තුල নিমগ্ন වෙලා ඒක තුල මුලා වෙලා ඒවා අභිනන්දනය කරන්න යෑම නිසා අත් වශයෙන් සිද්ධ වෙන්නේ තව තවත් අපි තුල කෙලෙස් වර්ධනය වීමක්. ඊළඟට දුක් වේදනාවක් කරහා යනකොට අපි ඒකෙන් පැනලා යන්න හදලා ඒක ප්‍රතික්ෂේප කළා, ඒකත් එක්ක ගැටිලා ඒක ඇයි මටම උනේ කියලා අහලා ඇත්ත වශයෙන්ම එතෙන්දී අපි තුල පටිඝානුසයක් වර්ධන වෙන ස්වභාවයක් තියෙනවා. හුඟක් වෙලාවට උපේක්ෂා වේදනාවන් ගැන අපි ඒ තරම් තැකීමක් දක්වන්නේ නැහැ. ඒවා අපි පුළුවන් තරම් මගහැරවලා දාන්න උත්සාහන්ත වෙනවා. ඒක හරිම ඒකාකාරී කියලා. ඉතින් ඒ උපේක්ෂා වේදනාවක් පවතින අවස්ථාවේදී අපි කොහොම හරි සැප වේදනාවකින් ඒක ප්‍රතිස්ථාපනය කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ අන්දමින් මේ උපේක්ෂා වේදනා හා සම්බන්ධයෙන් අපේ හිතේ අවිද්‍යාවක් වැඩ කරන ගතියක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ විවිධ සැප දුක් උපේක්ෂා වේදනාවන් හරහා යනකොට අපි අනවබෝධයෙන් ඒවා පරිහරණය කිරීම තුළ ඒවා තුළ නිමග්න වෙලා ග්‍රහණය කරගෙන ඒවා අතරට රිංගාගෙන කටයුතු කිරීම තුළ ඒ අපේ හිතේ තව තව කෙලෙස් වැඩෙන ආකාරය. හැබැයි මේ වෙවිලා හුදෙක් වේදනා කියලා තේරුම් අරගෙන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ඒ අන්දමින් එතන එතන පහළ වෙද්දී ඒ ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් දකිමින් මේවා හුදෙක් වේදනා කියලා තැන තියලා බලන්න පුළුවන් නම් මේ මගේ වේදනාවක් නෙමෙයි, මට අයිති කරගන්න පුළුවන් දේවලුත් නෙමෙයි, මේවා ඒ හේතු ප්‍රත්‍යයන් නිසා, ඒ ස්පර්ශයන් නිසා ඊට අනුරූපව පහළ වෙන දේවල්ය කියන තැන පිහිටාගෙන බලන්න පුළුවන් නම් අන්න එතෙන්දී අපි ටික ටික මේ වේදනා හා සම්බන්ධයෙන් යථා ස්වභාවයක් අවබෝධ කරගන්න උත්සාහන්ත වෙනවා. එතකොට යම් අවස්ථාවකදී පුළුවන්කමක් ලැබෙනවා මේ කය යම් සැප වේදනාවක් හරහා යනකොට ඊට මුලා වෙන්නේ නැතුව, ඒ සම්බන්ධයෙන් ලොල් වෙන්නේ නැතුව, ඊට මහත් ඇල්මක් ඇති කරගන්නේ නැතුව මේකත් වේදනාවක් පමණයි කියන තැන පිහිටලා බලන්න. ඊළඟට යම් දුක් වේදනාවක් හරහා යනකොටත් ඒක මේ ඒකත් එක ගැටෙන්න යන්නේ නැතිව යම් පමණක ඉවසීමක් සහිතව ඒ දුක් වේදනාවට අපි තුමු කායික දුක් වේදනාවක් නම් ඊට මානසික දුක් වේදනාවක් එකතු කරගන්න යන්නේ නැතිව හැකිතාක් දුක් වේදනාවෙන් බැහැර වෙලා බලන්න පුළුවන් ගතියක්. ඒක යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ගතියක් ඇති කරගන්න පුළුවන් නම් එහෙමනම් අපිට අර ඇති වෙන්න තිබුණ කෙලෙස් ඇති කරගන්න නැතිව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම උපේක්ෂා වේදනාවන් හරහා යනකොටත් අපිට අවශ්‍ය නම් ඒවා දකින්න ඒවා ගැන උදාසීනත්වයක් කම්මැලි කමක් ඇති කරගන්න නැතුව අවශ්‍ය නම් අපිට හිතේ ඒකාග්‍රතාවය පාවිච්චි කරලා එතන එතන පහළ වෙන උපේක්ෂා වේදනාවන් තේරුම් ගන්න අන්නේ කුසලතාවයක් කෙනෙකුට දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් අපි සැප දුක උපේක්ෂා වේදනාවන් පරිහරණය කරනකොට එතන එතන ඒ අන්දමින්ම ඒ ස්පර්ශය මූලික කරගෙන ඒ වේදනාවන් ඇති වෙන ආකාරයත් අපි තේරුම් ගන්නකොට ඒවට ඇලෙන ගතියක්, ඒවත් එක ගැටෙන ගතියක්, ඒවයින් මුලා වෙන ගතියක් පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට වේදනා තුළිනුත් යම් අවබෝධයක් තමයි පහළ වෙන්නේ. මෙතනත් මේ තනි වේදනාවක් නෙමෙයි, මෙතන වේදනා රාශියක්, වේදනා සමූහයක් තියෙනවා කියලා සෑහෙන ගැඹුරකට අපේ හිත අවදි කරගන්න, අපේ හිතේ ප්‍රඥාව සම්පජඤ්ඤය දියුණු කරගන්නත් අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඔය අන්දමින් අපිට වේදනාත් එක්ක කටයුතු කරද්දී අර වේදනා විසින් අපේ මනස ආක්‍රමණය කරපු ගතිය, අපේ මනසේ ලොකු ඉඩක් ගත්ත ආකාරය, අපි ඒ තුළ නිමග්න වෙච්ච ආකාරය, ඒකට මුලා වෙච්ච ආකාරය එන්න එන්න වැලකිලා ඒවා විසිරුවා හරින්න පුළුවන් ගතියක්, ඒවෙන් හිත මෑත් කරගන්න පුළුවන් ගතියක්, උපාදාන කරනව වෙනුවට බැහැර කරන්න පුළුවන් ගතියක් දැන් අපේ කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය ටික ටික වඩන්න වඩන්න එහෙමනම් ඒ අපචිනාතිනෝ ආචිනාති. ඒ කියන්නේ මේ ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ, රැස් කිරීමක් නෙමෙයි. රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ, රැස් කිරීමක් නෙමෙයි. පජහතින උපාදීති. මේක බැහැර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ, තණ්හාවෙන් වැළඳ ගැනීමක්, උපාදාන කිරීමක් නෙමෙයි. විසීනේති නොඋස්සීනේති. විසුරුවා හැරීමක සිද්ධ වෙන්නේ එකට කැටි කළා, ගුලි කළා, තනි ඒකකයක් කළා, ඝන සංඥාවෙන් ග්‍රහණය කිරීමක් නෙමෙයි. විදුහූපේති න සන්දූපේති. ඒ රූප ස්වභාවයන්, ඒ වේදනා ස්වභාවයන් මුල් කරගෙන හිතේ දැවිල්ලක්, තැවිල්ලක්, ඒවා නිසා පහළ වෙච්ච කෙලෙසුන්ගෙන් හිත දවා ගැනීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට ඒවා යථා ස්වභාවය දැකලා ඒවා කෙරෙහි යම් විරාගයක් පහළ කරගෙන ඒවෙන් හිත මෑත් කරගෙන ඉන්න පුළුවන් කමක්, පහළ වෙන්න තිබිච්ච කෙලෙසුත් ඇති වෙන නොදී වළක්වා ගැනීමක්, පහළ වුණා නම් යම් හෝ කෙලෙසයක් ඒකෙන් දැවෙන්නේ නැතෝ ඒක නිවා දැමීමක් තමයි එහෙමනම් සිද්ධ වෙන්නේ. දැන් එතකොට මේ අඳමීම අපිට අද සංඥාස්කන්ධයට පිවිසෙන්න පුළුවන්. දැන් සංඥාස්කන්ධය කියලා කිව්වහම ඒකත් ලොකු ක්ෂේත්‍රයක පැතිරලා තිනවා. අත වශයෙන්ම අපි පුංචි කාලේ ඉඳගෙන මේ සංඥාවන් හඳුන ගැනීමක් කරනවා. පුංචි කාලේ අම්මා තාත්තා නැත්තම් පන්තිපාර ගුරුතුමිය ඉතින් අපිට කියලා දෙනවා. මේ තියෙන්නේ රතු පාට, මේ තියෙන්නේ කොළ පාට, මේ තියෙන්නේ නිල් පාට. නැත්තම් මේ තියෙන්නේ වෘතයක්, මේ තියෙන්නේ චතුරස්‍රයක්, මේ තියෙන්නේ ඍජුකෝණාස්‍රයක්. මේ විදිහට අපිට මේ විවිධ වර්ණ උගන්වනවා. විවිධ හැඩතල අපිට කියලා දෙනවා. ඉතින් අපිත් ඒවා මතක තියාගන්නවා. පස්සේ වෙලාවක අපි මේ රතු පාට දකිනකොට අපිත් ඉතින් ව්‍යවහාර කරනවා මේ රතු පාටයි කියලා. අපි පස්සේ කාලයක යම්සි හැඩයක් දකිනකොට ඒක අනිත් අයත් ඒ හැඩය දන්න නිසා අපිටත් ඒක ව්‍යවහාර කරන්න පුළුවන් මෙන්න මේ අහවල් හැඩයයි කියලා. ඉතින් එතකොට මේ ඔවුනොවුන් අතර ව්‍යවහාර කිරීම සඳහා සම්නිවේදනය සඳහා අපි ඒ විදිහට අකුරු ඉගෙන ගන්නවා. ඒ අකුරු මූලික කරගෙන වචන හදනවා. වචන උපයෝගී කරගෙන අපි වාක්‍ය හදනවා. වාක්‍ය රාශියක් එකතු කරලා අපි රචනාවක් ලියනවා, කතාවක් ලියනවා, නවකතාවක් ලියනවා. මේ විදිහට අපි ටික ටික අපේ භාෂාවක් පරිහරණය කරන්න පටන් ගන්නවා. ඒ භාෂාව මූලික කරගෙන අපි හිතන්නත් පටන් ගන්නවා. මේ අන්දමින් හිත ඇතුලේ දිගට දිගට දැන් ඒ සංඥා රජ කරන්න පටන් ගන්නවා. එතකොට වෝහාර වේපක්ඛං වික්ඛවේ සංඥං වදාමි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ සංඥාවල විපාකය වෙන්නේ මෙන්න මේ ව්‍යවහාරය. මුලින් අපි හඳුනගන්නේ අතිශය ප්‍රාථමික මට්ටමේ සංඥාවන්, සංකේත, නිමිති. නමුත් අපි එතනින් නොනැවති දිගට යනවා. ඒවා උපයෝගී කරගෙන අපි ඕනෝන් හා සම්නිවේදනයේ පිණිස යම් යම් ව්‍යවහාරයන් සම්මුතීන් පනව ගන්නවා. ඒක තමයි අර සංඥාවල විපාකය වෙන්නේ, සංඥාවල ප්‍රතිඵලය වෙන්නේ. ඊළඟට ඉතින් මේක ලොකු ක්ෂේත්‍රයක් ඔස්සේ පැතිරෙනවා. උදාහරණයක් වශයෙන් අපි යම් රූපයක් දකිනකොට ඒ රූපේ වර්ණ සටහන, ඒ රූපේ හැඩේ, ඉතින් මේ ඔක්කොම අපි තේරුම් ගන්නවා. ඒවා මතක තියා ගන්නවා, අපේ මතකයේ ගබඩා කර ගන්නවා. ඉතින් එතකොට නැවත මතක් කර ගන්නත් අපිට අවස්ථාවක් තියෙනවා. වෙනත් කාලයකදී අපි බඳු හැඩයක් වර්ණයක් දැක්කහම එතකොට ඒක මතක් වෙලා එනවා. ඒ වගේමයි එතකොට අපිට ඒ කෙනෙක් දැක්කහම ඒ අයගේ තියෙන හැඩ හුරුකම්, ශරීර ස්වභාවය, වර්ණ සටහන් ඒ ඔක්කොම අපේ මතකයේ ටික ටික ගබඩා වෙනවා. අපි ඒවා හඳුන ගන්නවා, ඉගෙන ගන්නවා. ඒ හරහා අපි මේ රූප සංඥා ගොඩක් අපේ හිත ඇතුලේ තැම්පත් කර ගන්නවා. සෑහෙන ප්‍රමාණයක් එන්න එන්න අපි වැඩි හිටි වෙන්න වෙන්න රූප සංඥා මහා ගොඩක් අපේ හිත ඇතුලේ තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි සද්ද සංඥාත් අපිට යම්සි සතෙක් කෑ ගහනකොට ඒ සතාගේ නම කියා ගන්න පුළුවන් තරමට අපි සංඥා හඳුනා ගැනීමක් කරනවා. ඊළඟට අපි හිතමු කෙනෙක් යම්සි ගායනයක් කරනකොට මේ අහවල් ගායකයාගේ, මේ අහවල් ගායිකාවගේ කියලා කියන්න පුළුවන් තරමට අපිට ඒ සංඥා පැත්තෙන් යම් අවබෝධයක් ලැබෙනවා. එතකොට මේ ශබ්දවලත් තියෙනවා මේ කුඩා කුඩා වෙනස්කම්, විවිධ සංකේත, විවිධ සංඛ්‍යාත. ඉතින් එතකොට ඒ මූලික කරගෙන අපිට පුළුවන් මේ ඇවිල්ලා අහවල් ගායකයාගේ සද්දයක්, මේ ඇවිල්ලා අහවල් ගායිකාවගේ ගීතයක්, මේ ඇවිල්ලා අහවල් සතෙක්ගේ සද්දයක් කියලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නවා. ඒතර මෙන්න මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්මයි සංඥා කියලා කියන්නේ. ඉතින් ඒතර අපිට තේරෙනවා රූප සම්බන්ධිනුත් ඒ වගේ ලොකු ක්ෂේත්‍රයක පැතිරිච්ච සංඥා ගොඩක් තියෙනවා. ඒ වගේමයි සද්ද හා සම්බන්ධිනුත් ඒ සද්ද සංඥා පැත්තෙන් ලොකු වපසරියක් එතනක් තියෙනවා. වෙන්කල්ලා හඳුන ගන්න පුළුවන්. ඒ වගේම ගඳ සුවඳ සම්බන්ධයෙන් එතනත් විවිධ සංඥාවන් තියෙනවා. අපිට රෝස මලක සුවඳ නෙළුම් මලක සුවඳින් වෙන්කල්ලා හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් හඳුන් කූරක සුවඳ වෙන්කල්ලා හඳුන ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි පාරක තොටක යනකොට යම්කිසි දුගඳ හමන දෙයක් තිබුණා නම් ඒකත් අපිට වෙන්කල්ලා හඳුන ගන්න පුළුවන්. මේ විල සතෙක් කුණු වෙලා අය කියලා එහෙම වෙන්කල්ලා හඳුන ගන්න පුළුවන්. එතකොට ඒස් ගඳ සුවඳ සම්බන්ධිනුත් කුඩා කුඩා සංකේත නැත්නම් කුඩා කුඩා නිර්ණායක සංඥා නිමිති මූලික කරගෙන අපිට හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. එතකොට අපිට අපේ නහයත් උපයෝගී කරගෙන මේ බඳු සංඥා ගොඩක් මේ වෙනකොට අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ රස ගැන කතා කරද්දිත් ඇඹුල් රස, තිත්ත රස, පැණි රස, ලුණු රස, මේ විදිහට විවිධ රස අපිට හඳුනා ගන්න පුළුවන්. වෙන්වෙන් වශයෙන් ඒවා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒවා සම්බන්ධනුත් යම්කිසි සංකේතයක්, හැඩහුරුකමක් අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් අපිට සමාලාවට ආම් ආහාරයක් මතක් වෙනකොටත් කටට කෙල උනන තරමට මේ රස හා සම්බන්ධ සංඥා පොදියක් අපේ හිතේ මේ වෙනකොටත් තැම්පත් වෙලා හමාරයි. ඊළඟට ස්පර්ශයන් ගැන කතා කරනකොට මෘදු ස්පර්ශයක්, ගොරෝසු ස්පර්ශයක්, සිනිඳු ස්පර්ශයක්, බරට දැනෙන ස්පර්ශයක්, සීතල ස්පර්ශයක්, උණුසුම් ස්පර්ශයක්, මේ විදිහට මේ ස්පර්ශවලත් වෙනස්කම් තියෙනවා. අපේ ඇඟේ සතෙක් ඇතිල්ලෙනකොට, අපි හිතමු පූසෙක් අපේ ඇඟේ ඇතිල්ලෙනකොට, බල්ලෙක් අපේ ඇඟේ ඇතිල්ලෙනකොට, නැත්නම් සර්පයෙක් අපේ ඇඟේ ඇතිල්ලෙනකොට, එතකොට ඉතින් අපිට මේවා වෙන් කළා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේ අන්දමින් අපිට මේ ස්පර්ශයත් මූලික කරගෙන යම් සංකේත, යම් සංඥා ගොනු කර ගන්න පුළුවන්. ඒවා මූලික කරගෙන ඊට පස්සේ ඒවා හඳුනා ගන්නත් පුළුවන්. දැන් මේ අපි කතා කළේ ප්‍රධාන ඉන්ද්‍රිය පහ මූලික කරගෙන අපි කොහොමද හඳුනා ගැනීම කරන්නේ, ඒවා අපේ හිතේ තැම්පත් වෙන්නේ කොහොමද කියන කාරණය. ඊට පස්සේ මේ එකක්වත් නැතත් අපේ හිත විසිනුත් විවිධ ධම්ම සංඥා මූලික කරගෙන හිතටම දාගන්නවා කුඩා කුඩා සංකේත, කුඩා කුඩා සංඥා, චිත්ත රූප. ඒවත් නිරන්තරයෙන්ම මේ හිත ඇතුලේ කැළඹෙනවා. හිතට යම් අවස්ථාවක අරමුණු මදි වුණා නම්, ආහාර මදි වුණා නම්, හිත ඇතුළෙම තියෙන සංඥා එළියට ගන්නවා. දැන් මේ කාරණේ ඇත්තටම භාවනානුයෝගී පිරිසකට ඉතාම වැදගත් කාරණයක්. මොකද අපි රූප කර්මස්ථානයක් වඩද්දි, උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතියක් වඩනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ටිකක් ගැඹුරට යනකොට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒකේ විස්තර මැකිලා යන්න පටන් ගන්නවා. මුලදී නම් අපිට තේරුණා මේක ආශ්වාසය, මේක ප්‍රශ්වාසය කියලා. ඒවැය අතර තිබුණ සියුම් සියුම් වෙනස්කම් අපිට තේරුණා. සමහර විට අපි ඒවැය මුල මැද අග පවා දැක්කා. එච්චරට සූක්ෂම අන්දමකින් විස්තර බලා ගන්න පුළුවන් සම්පජඤ්ඤයක්, සතියක් දිනු වෙලා තිබුණා. හැබැයි ඒක බලමින් වාසය කරනකොට දැන් ඔන්න මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සංසිඳෙන්න ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං අස්සති සාමිති සික්කති කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සංසිඳෙනවා, තැම්පත් වෙනවා. ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද කියලා වෙන් කරගන්න බැරි තරමට මේක සූක්ෂම වෙනවා. ඉතින් එතකොට අපි කලබල වෙන්නේ නැතුව ඒකට තැම්පත් වෙන්න අනුග්‍රහ කරන්න අවශ්‍යයි. තැම්පත් වෙන්න ඉඩ දෙන්න අවශ්‍යයි. හයියෙන් හුස්ම ගන්න හෝ සැක පහල කරන්න හෝ ඉරියව් මාරු කරන්න හෝ එහෙම යන්න සුදුසු නැහැ. ඉතින් එතකොට මේ හුස්මරැල්ල සම්පූර්ණයෙන්ම තැම්පත් වුණා. දැන් මෙතෙන්දී එකාතකින් විස්තර කරන්න පුළුවන්. මේ වෙනකොට විඤ්ඤාණයට රූප ආහාර අඩු වුණා කියලා කියන්න පුළුවන්. එක්කෝ විඤ්ඤාණස්කන්ධයේ රූපයක් ඇසුරු කරන්න අවශ්‍යයි, නැත්නම් වේදනාවක් ඇසුරු කරන්න අවශ්‍යයි, නැත්නම් සංඥාවක් ඇසුරු කරන්න අවශ්‍යයි, නැත්නම් සංස්කාරයක් ඇසුරු කරන්න අවශ්‍යයි. දැන් එතකොට මේ අවස්ථාව වෙනකොට දැන් විශේෂ ප්‍රබල වේදනාවකුත් නැත්නම් ඒතරේ වේදනා හා සම්බන්ධ ආහාර විඤ්ඤාණයට ලැබෙන්නේ නැහැ. දැන් අපි අවධානයේ යොමු කළ තිබිච්ච රූපයත් මේ ආනාපාන සති රූපයත් දැන් එන්නෙන්න වියකිලා ගිහිල්ලා. ඒතර ඒ රූපාහාර මේ විඥාණයට ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අවස්ථාවේ විඥාණය අසරණ වෙනවා, ආහාර නැති වෙනවා. එයා මොකද කරන්නේ? අපේ හිත ඇතුලේ තියෙන යම්කිසි සංඥා එළියට ගන්න පුළුවන්. සමහර විට බුදු පිළිමයක් පතක් වෙන්න පුළුවන්. බුදු පිළිමයක් මැවිලා පේන්න පුළුවන්. නැත්තම් චෛත්‍යයක් පේන්න පුළුවන්, බෝධින් වහන්සේ නමක් පේන්න පුළුවන්, දෙවි කෙනෙක් පේන්න පුළුවන්, ඇතැම් විට යක්ෂ රූපයක් පේන්න පුළුවන්, ඇටසැකිල්ලක් පේන්න පුළුවන්, මැරිච්ච කෙනෙක් පේන්න පුළුවන්, උද්‍යානයක් පේන්න පුළුවන්. මේ වගේ නානා ප්‍රකාර සංඥා හිතට මතුවෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද දැන් විඥාණයට ආහාර මදි, එයා සංඥා ආහාර දැන් ඉදිරිපත් කරගන්න යම් වෑයමක් දරනවා. මේක හැමෝටම වෙනවා කියන අමාරුයි, බොහෝ පිරිසවලට හැබැයි වෙනවා. මෙතෙන්දී අපි කමඨහන සුද්ධ වෙලා තිබුණ නැත්නම් අපි මේ පේන්නේ ඇසබෑ බුදුරජාණන් වහන්සේ කියලා වරද්ද ගන්නවා. මේ පේන්නේ සැබෑ දෙවි කෙනෙක් කියලා හිතා ගන්නවා. මේ ඉන්නේ මෙරිච්ච කවුරු හරි කියලා හිතා ගන්නවා. මෙම හිතා ගනිමින් අපි ඒවට වටිනකමක් දෙනවා, පුජ්‍යලේ කාරෝපණය කර ගන්නවා. මෙතන තමයි අපි මුලා වෙන්නේ. අපිට අමතක වෙනවා බුදුරජාණන් වහන්සේ සංඥාව කියන්නේ මිරිඟුවක් කියලා වදාළ ඒ දහම අපිට අමතක වෙනවා. අපි මේ S2 පියාගෙන ඉන්නේ, S2 පියාගෙන ඉඳද්දි මේ සැබෑ වගේ පේන මේ తত্ত্বය වතුර නෙමෙයි, මේක මිරිඟුවක් කියලා තේරුම් ගන්න අපිට අමතක වෙනවා. අපි ඉක්මනටම එකෝ වන්දනා කරන්න යනවා, මේක පිළිගන්න යනවා, ස්තෝත්‍ර කියන්න යනවා, මේක රැක ගන්න දඟලනවා, මේක ලොකු වටන දෙයක් කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා, සංඥා වලට සම්පූර්ණයෙන්ම මුලා වෙනවා. ඒ නිසා අපි ඈත කාන්තාරයක යනකොට නැත්තම් යම්කිසි වියලි ප්‍රදේශයක යනකොට ඒ අවුව පායලා තියෙනකොට සමහරට ඈත පොපියන ස්වභාවයක් දකිනවා. පේන්නෙම වතුර වගේ. හැබැයි ඉතින් අපි තුල අවබෝධයක් තියෙනවා මේ ඇවිල්ලා වතුර නෙමෙයි, මේ ඇවිල්ලා මිරිඟුවක්. ඒතර ඒක ඇවිල්ලා ප්‍රඥාවෙන් එන පණිවිඩයක්. එහෙනම් අන්නේ ප්‍රඥාව මූලික කරගත්ත පණිවිඩය, ඒ අනතුරු ඇඟවීම භාවනාවේදී අපිට එන්න අවශ්‍යයි. මේ වගේ බොහොම විචිත්‍ර සංඥා පේනකොට, විශේෂයෙන්ම රූප සංඥා විචිත්‍ර අන්දමින් සැබෑ අන්දමින් පේනකොට, සැබෑවක් වගේ තාත්වික අන්දමින් පේනකොට, මේක ඇවිල්ලා සැබෑවක් නෙමෙයි, මේක ඇවිල්ලා මුලාවක්, මේක ඇවිල්ලා මිරිඟුවක් කියලා තේරුම් ගන්න පුළුවන් අවබෝධය එහෙමනම් ඉතාම වටිනවා. දැන් ඒ විදිහට අපි අවබෝධ කරගත්තොත් ඒ සංඥා හිතින් බැහැර වෙනවා. ඒ සංඥා වියකී යනවා, ඒ සංඥා වියලී යනවා, ඒ සංඥා බොඳ වී යනවා, මැකිලා යනවා. අපි ඒවා ග්‍රහණය කරනවා වෙනුවට ඒවා අතහැරලා දානවා. ඒවට වටිනාකමක් දෙනවා වෙනුවට ඒවැය තියෙන හිස් ස්වභාවය, බොල් ස්වභාවය, මුලා කරන ස්වභාවය තේරුම් ගන්නවා. ඒතර එහෙම තේරුනොත් අපි ඒවට පැටලෙන්නේ නැහැ. ඒවා නිසා හිතේ ආසාවක් පහළ කරන්න යන්නේ නැහැ. ඒවා නිසා හිතෙන් ගැටීමක් පහළ කරගන්න යන්නේ නැහැ. ඒවා නිසා බියවීමක් ඇති වෙන්න විදිහක් නැහැ. මොකද තමන් යථා ස්වභාවයක් වශයෙන්ම දන්නවා මේ ඇවිල්ලා හුදෙක් සංඥා පමණයි. මේ ඇවිල්ලා මිරිඟුවක් පමණයි. මේ මිරිඟුව හඹාගෙන ගියා කියලා මට වතුර හම්බ වෙන්නේ නැහැ. කියලා අන්න ඒ අවබෝධයෙන් ඒක දකින්න පුළුවන් නම් සංඥාවල පැටලෙන ගතිය එන්න එන්න අඩු වෙනවා. දැන් ඇතැම් වෙලාවට අපි වේදනානුපස්සනාවක් වඩමින් ඉන්නකොටත් ඔය වගේම දෙයක් වෙන්න පුළුවන්. ඒ වේදනාවන් සැප වේදනාවන් වශයෙන්, දුක් වේදනාවන් වශයෙන්, උපේක්ෂා වේදනාවන් වශයෙන් අපි හොඳට හඳුනා ගනිමින් කාලය ගත කළා. හැබැයි ටිකක් කල් යනකොට ඒ වේදනා ඔක්කොම සමනය වෙන්න පටන් ගත්තා. දැන් ඒතකොට හිතට ලොකු රූප කර්මස්ථානයක් ඇත්තෙත් නැහැ. නැත්නම් රූපයකුත් නැහැ බැහැගෙන ඉන්න. වේදනාවකුත් නැහැ බැහැගෙන ඉන්න. ඉතින් මේ බඳු අවස්ථාවකදී විවිධ සංඥා මතුවෙන්න පුළුවන්. අර වගේම විචිත්‍ර අන්දමේ සංඥා මතුවෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට රැවටුනොත්, ඒකට වටිනකමක් දුන්නොත්, පුද්ගලයේ ආරෝපණය කළොත්, ආසාවක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම එතකොට විඥාණයට ආහාර සැපයීම තමයි අපි මේ පටන් ගන්න තියෙන්නේ. අපි ක්‍රමානුකූලව විපස්සනාවක් කරහා විඥාණය निराහාර කරමින් ගියා, දුර්වල කරමින් ගියා. නමුත් අවාසනාවකට මේ පහළ වෙච්ච සංඥාවල තියෙන විචිත්‍රත්වයට අපි වටිනකම් දෙන්න ගිහිල්ලා, පුද්ගලයේ ආරෝපණය කරන්න ගිහිල්ලා අපි එතනම රැවටුණා. ඒ නිසා මේ සංඥා ස්කන්ධය හරිම සූක්ෂමයි. ඒ වගේම අපි උපන් දවසේ ඉඳලා මේ සංඥා පොදි බැඳගෙන, සංඥා ගොඩ ගහගෙන තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි දකින දේවල් වලට, ඇහෙන දේවල් වලට, අපේ විවිධාකාර ඒ ඉන්ද්‍රයන් ඇසුරෙන් දැනගන්න දේවල් වලට අපි නමුත් දෙනවා. ඒවට වටිනකම් දෙනවා. හැඩහුරුකම් මතක තියා ගන්නවා. ඒවයේ ස්වභාවයන් අපි මතක තියා ගන්නවා. ඒවට අපි වටිනකම් දෙනවා. ඒවට අපේ රුචි අරුචිකම් තියෙනවා. ඉතින් එතකොට අපේ හිතට යම්කිසි රූප සංඥාවක් මතුනහම අපි ඒක රූප සංඥාවක් කියන තැන තියලා බලන්නේ නැතිව ඒකට අපි කෙනෙක් ආරෝපණය කරනවා, පුජ්‍යලයක ආරෝපණය කරනවා. ඊට අමතරව මේ පුජ්‍යලය හා සම්බන්ධ අපේ හිතේ දැනටමත් තැන්පත් වෙලා තියෙන රුචි අරුචිකම් අපි ඒකට එකතු කරනවා. එතකොට මේ මුළු චිත්‍රය තනිකරම වර්ණ ගැන්වෙන්න පටන් ගන්නවා. තොර අපි සංඥා පරිහරණය කරන්නේ නිවරදි අන්දමින් නෙමෙයි, ඒ සංඥාවල එල්බගෙන, සංඥාවලට වටිනාකම් දීගෙන, ඒවා නිත්‍යයි සැපයි සුබයි කියාගෙන, ඒවා වැළඳගෙන, ඒකට කෙනෙක් ආරෝපණය කරගෙන, පුජ්‍යලේ ආරෝපණය කරගෙන, ආත්මයක් ආරෝපණය කරගෙන තමයි අපි සංඥා පරිහරණය කරන්නේ. ඒ නිසාම බුදුරජාන් වහන්සේ කියන මෙතන තියෙන සංඥා විපල්ලාසයක්. ඒ කියන්නේ විකෘත කරගත්ත සංඥා පරිහරණයක් තමයි මෙතන තියෙන්නේ. සැබෑ වශයෙන් නෙමෙයි අපි තේරුම් ගන්නෙ, මෙතන නැති දෙයක් ඇති වශයෙන් තේරුම් අරගන්නවා. එතකොට ඒ යථා ස්වභාවය තේරුම් ගන්න නැතුව විකෘත වූ ස්වභාවයක් නම් අපි තේරුම් අරගන්නේ. වැරදි වැටහීමක් නම් ඇති කරගන්න එතන තියෙන විපල්ලාස මට්ටම. එතකොට මේ වැරදි සංඥා පදනම් කරගෙන අපි තවදුරටත් කල්පනා කරන්න ඒ తত্ত্বය චිත්ත මට්ටමක් දක්වා වර්ධනය වෙනවා. දැන් ඉතින් හිතේ නිකන් රට ඇඳෙන්න ගන්නවා. හිත ඇතුලේ යම්කිසි රටා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දැන් මේ විදිහටමයි කල්පනා වෙන්නේ. මේ විදිහටමයි දැකපු ගමන් හිතෙන්නේ. මේ විදිහටමයි හිතේ යම් යම් ආකල්පයන් ගොඩ නැගෙන්නේ. අපිටම අපි යම්සි පුජ්‍යලයක සම්බන්ධයෙන් අපේ හිතේ නැවත නැවත මේ පුජ්‍යල ආරෝපණයක් කරගෙන, එයාගේ හැඩහුරුකම් මතක තියාගෙන, ගතිගුණ මතක තියාගෙන, අපේ දින රුචි අරුචිකම් මේකට එකතු කරලා අපි එයා ගැන යම්කිසි ආකල්පයක් හිතේ දරනවා. ඊට පස්සේ ඉතින් මේ ඕනම අවස්ථාවකදී අපි එයා දිහා බලන්නේ ඒ ආකල්පය මූලික කරගෙන, ඒක ඉස්සර කරගෙන. සමහර වෙලාවට ඒ ආකල්පයට පටහැනි දේවල් මේ තැනැත්තා කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි අපේ තියෙන මේ දැනටමත් තැම්පත් වෙලා තියෙන මේ ආකල්පය තමයි අපි ඉස්සරහට තියාගන්නේ. ඒතර අපේ හිත සෑහෙන තත්වගත වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ தત્ත්වය හුඟක් බරපතලයි දෘෂ්ටි මට්ටමට ගියාම. දිට්ඨි විපල්ලාස කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඉතින් හොල්ලන්න බෑ. ඒ පැත්තටමයි කල්පනා වෙන්නේ. ඒ තුල දෘෂ්ටිගත වෙලයි අපේ හිත තියෙන්නේ. වෙන කවුරුත් වෙන විදිහක් කියුවට අපි පිළිගන්නෙත් නැහැ. එච්චරට තද රළු දැඩි චිත්ත මට්ටමක්, විපල්ලාස මට්ටමක්, දිට්ඨි විපල්ලාස මට්ටමක් දැන් අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට අපි වෙන කෙනෙක් කියුවට අහන්නෙත් නැහැ. ඒ තරමට අපේ හිත අටුවම් බහැලා කියලා කියන්න පුළුවන්. මෙට්ටහි වෙලා කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සංඥාවල තියෙනවා සෑහෙන අපේ හිත මුලා කරන ගතියක්, රවට්ටන ගතියක්, ඒවා තුල පටලවන ගතියක්. ඉතින් අපිත් දිගින් දිගට ඒවට වටනකම් දීගෙන පැටලෙන එකම තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ බඳු පැටලිලි වලින් හිත නිදහස් කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට කොහොමද අපි මේ පැටලිලි වලින් හිත නිදහස් කරගන්නේ? එතෙන්ට තමයි ඇත්තටම සතියක්, ප්‍රඥාවක්, සම්පජඤ්ඤයක් ප්‍රයෝගී වෙන්නේ. අපි එන්න සංඥා හලමින් තමයි එහෙමනම් වාසය කරන්න සිද්ධ වෙන්නේ. ඒකත් ඇත්තටම බලෙන් කරන හැලීමක් නෙමෙයි. ක්‍රමානුකූලව කමඨහනකට හිත යොදලා වාසය කිරීම තුලින් කරන හැලීමක් කියලා කියන්න පුළුවන්. අත හැරීමක් කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනාවක නිරත වෙනකොට හිතට විවිධ චිත්‍ර රූප මැවෙන්න පුළුවන්. ඒ අතීතයේ මූලික කරගත්ත විවිධ දේවල් මතකයට නැගෙන්න පුළුවන්. ඇසුරු කරපු අය මතක් වෙන්න පුළුවන්. දැකපු මේ දර්ශන මතක් වෙන්න පුළුවන්. අහපු සින්දු මතක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ විවිධ සද්ද සංඥා, රූප සංඥා, ගන්ධ සුවඳ පිළිබඳ සංඥා, ස්පර්ශ පිළිබඳ සංඥා එන්න ඉඩ තියෙනවා. ඒ නැත්තත් අර මනසින්ම හදාගත්ත ධම්ම සංඥා එන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි දැනට ඒවා එක්ක ඍජු සම්බන්ධයක් මූහුන්ට මූහුන්ලා සටනක් කරන්න යන්නේ නැතිව අපි කරන්නේ අවස්ථානුකූලව කයට හිත දානවා. අපේ පාදයේ ස්පර්ශයට හිත යොදනවා. දැන් එතකොට එහෙම කරන්න අපේ චිත්ත ශක්තියෙන් ටික ටික වැඩි ප්‍රමාණයක් මේ කය ස්පර්ශයට යොමු වෙන්න පටන් ගන්නවා. අපි අර සංඥාවල පැටලෙන්න තිබිච්ච අවකාශය දැන් වලක්වමින්, ඒකට දෙන්න තිබුණ චිත්ත ශක්තිය අඩු කරමින් අපේ අවධානය වැඩි වැඩියෙන් මේ පාදයේ ස්පර්ශයට යොදන්න උත්සාහන්ත වෙනවා. යම් අවස්ථාවක මේ අපේ ප්‍රයත්නය සාර්ථක වුණා නම් ඒ වෙනකොට අපි වැඩි අවධානයක් මේ කායික වශයෙන් දැනෙන ඒ ස්පර්ශයේ මූලික කරගත්ත යම් අරමුණු රාශියකට තමයි අපේ අවධානය වැඩියෙන් යොමු වෙලා තියෙන්නේ. අර අපි සංඥාවලට වටනකම් දීගෙන ඒවා පැටලීගෙන ඒවට පුජ්‍යලයෙන් ආරෝපණය කරගෙන ඒවා මත කල්පනා කර කර කල්පනා කර කර ඉන්න තිබිච්ච අවකාශය තමයි දැන් මේ ඇහිරිලා යන්නේ. දැන් ඒ හරහා මොකද වෙන්නේ? හිත ටිකක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හිතේ ඉඩකඩ වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් කලින් නම් අපේ හිත සංඥා බහුල, සංඥා වලින් ඔද්දල් වෙච්ච, සංඥා වලින් පිරිච්ච තැනක්. හරියට නිකන් අවුරුදු ගානකින් මේ එහෙලි පෙහෙලි නොකර සුද්ධ පවිත්‍ර නොකළ වාසස්ථානයක් වගේ, ගියක් දොරක් වගේ. ඉතින් එතකොට ගිය මාස දේවලුත් ගේ ඇතුලේ තියෙනවා. ඊට කලින් අවුරුද්ද දේවලුත් ගේ ඇතුලේ තියෙනවා. පරණ පත්‍රත් ගේ ඇතුලේ තියෙනවා. ඊට එක එක ආහාර ද්‍රව්‍ය ඔතාගෙන ආව කොළ කෑලිත් ගේ ඇතුලේ තියෙනවා. ඒවා දාලා දීපු බෑග් ආදී දේවලුත් ගේ ඇතුලේ තියෙනවා. එකතු වෙච්ච කුණු රොඩුත් ගේ ඇතුලේ තියෙනවා. දූවිල්ලත් ගේ ඇතුලේ තියෙනවා. දැන් බැලුවාම මේ හරිම ව්‍යාකූල තත්ත්වයක්. නමුත් යම්සි කෙනෙක් හිතක් පහල කරගෙන මේක සුද්ධ කරන්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ, පිළිවෙලක් කරන්න ඕනේ කියලා ඒ අනවශ්‍ය දේවල් ඔක්කොම එළියට දාලා පුච්චලා දාලා අපවිත්‍ර දේවල් අයින් කරලා ඒ ගෘහ භාණ්ඩ නියමිත තැන්වල පමණක් තැම්පත් කරලා හොඳට පිරිසුදු කරලා හොදලා දාලා මේ විදිහට අපි ගෙයක් පිරිසුදු කරා නම් අන්න ඒක එතකොට හරි ප්‍රියමනාපයි. ඒ ගෙදර ඉන්න හිතෙනවා. ඒ දිහා බලනකොට හිතේ යම්කිසි ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒ බඩමුට්ටු ඒ තැන්වල විතරයි තියලා තියෙන්නේ, පිළිවෙලට තියලා තියෙනවා. වැඩි බඩමුට්ටු ඇත්තෙත් නැහැ. දැන් ඉඩකඩ තියෙන ගෙදරක්. පහසුකම් තියෙන ගෙදරක්. ඉන්න හිතෙන ගෙදරක්. හරි පිරිසුදු වාසස්ථානයක්. දැන් මේකට මේ වගේ තත්ත්වයක් තමයි අපේ හිතෙත් ඇති වෙන්න අවශ්‍ය. මේ වෙනකොට අපේ හිත විවිධාකාර රූප සංඥාවලින් පිරීලා, සද්ද සංඥාවලින් පිරීලා, ගඳ සුවඳ සංඥාවලින් පිරීලා, රස සංඥාවලින් පිරීලා, ස්පර්ශයන් මූලික කරගත් සංඥාවලින් පිරීලා, ඒ වගේම හිතින්ම හදාගත් මනල්කල්පිත සංඥාවලිනුත් පිරීලා. ඉතින් එතකොට අර නිකන් හැඩි වෙච්ච, ව්‍යාකූල වෙච්ච, අවුරුදු ගානකින් අතුපතු ගාලා ප්‍රසූර් නොකරපු ගයක් වගේ. හැබැයි අපි සතිපට්ඨානයක් දිනු කරන්න අපි ටිකක් ඔය හිත පිරිසුදු වීම තමයි ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. ඒක ඉබේටම වගේ සිද්ධ වෙනවා. අපි අර ඒව පෝෂණය නොකර අපේ කයට අවධානය වැඩියෙන් යොමු කරන්න. අපේ දැනීමට අවධානය වැඩියෙන් යොමු කරන්න. කයේ දැනෙන වේදනාවන්ට වැඩි අවධානයක් යොමු කරන්න. දැන් අර හිතට අපි දීපු ඒ සංඥාවලට දීපු වටිනාකම ඒ අවධානය ටිකක් වියකිලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා ඒවා පොඩ තුනී වෙන්න පටන් ගන්නවා. ඒ සංඥාවල වටිනකම අඩු වෙන්න පටන් ගන්නවා. ඒවා හිතින් ලිස්සලා යන්න පටන් ගන්නවා. දැන් හිතට එන සංඥාවලට අපේ තින ආකල්පය එක්තරාන්දමින් විරාගී ස්වභාවයක් බවට පත් වෙනවා. අපි හිතමු යම් අවස්ථාවක අපිට දැන් සක්මනක් කරගන්න පුළුවන්. හැබැයි හිතේ කිසිම ඇතුලේ කතාවක් නැහැ. නැත්තම් ආනාපාන සතියක් වඩන්න පුළුවන්. ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙලා. ඇතුළත නිශ්ශබ්ද වෙලා. ඒතර මෙන්න මේ ඇතුළත නිශ්ශබ්දතාවය කියන එකටත් සංඥා බලපානවා. සංඥා නිදානාහි පపంచ සංඛා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ සංඥාවන් මූලික කරගෙන තමයි මේ හිත ඇතුලේ ප්‍රపంచ ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ යම්කිසි රූප සංඥාවක් නම් අපේ හිතට නැගුණේ අපි ඒකට වටිනකමක් දුන්නාම, මේක මේ වතුර කියලා හිතාගත්තාම, මේක මේ ස්ත්‍රියක් පුරුෂයෙක් අම්මා තාත්තා දුව පුතා මිතුරා මිතුරිය කියලා හිතාගත්තාම ඊට පස්සේ අපිට එයා ගැන තව ඔන්න හැඟීම් පහළ වෙනවා, සිතුවිලි පහළ වෙනවා, එයා ගැන කල්පනා වෙනවා, එයාගේ අතීතය ගැන කල්පනා වෙනවා, එයායි මමයි ගත කරපු ආකාරය ගැන කල්පනා වෙනවා. එතකොට ඔන්න තව තව සිතුවිලි පහළ වෙනවා, විතර්ක පහළ වෙනවා. ඉතින් ඒ විතර්ක තව තව වර්ධනය වෙන්න තව තව අපි වගම ගැන හිතනවා. හිතේ පැත්තට හැරෙනවා. ඒවම දැන් මතක් කර කර දෙනවා. අපේ හිතුවිලි යන්ත්‍රේ පණ ගන්නවා. අන්තිමට දැන් ඉතින් අපි අත දාන්න අවශ්‍යත් නැහැ. හිත විසින්ම කල්පනා කරනවා. හිත විසින්ම වටවලල්ලේ යනවා. හිත විසින්ම දිගින් දිගට කල්පනා කර කර ප්‍රපංච කර කර ඉන්නවා. ඉතින් ඔන්න ඔය ප්‍රපංච කිරීම පටන් ගන්න යන්න අර ඊටාම සූක්ෂම සංඥාවකින් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. සංඥා නිදානාහි පపంచ සංඛා. එතකොට ඒ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ඒ ඇතුළත කතාවට සෑහෙන පෝෂණයක් ලැබෙනවා අපි මේ සංඥාවලන් වලට දෙන වැඩි අර්ථකතන වැරදි වටනාකම්. හැබැයි අම්මවස්ථාවක අපි ඒ ප්‍රපංච සමනය කරනවා කියලා කියන්නේ එමනම් මේ පැමිණෙන සංඥාවන් වලට අපි අහු නොවි සිටීමක්. මේවා වතුර නෙමෙයි, මේවා මිරිඟුවක් කියලා තේරුම් ගැනීමක්. ඒ තුළට ප්‍රඥාව යෙදීමක්. එහෙමනම් අපිට අවස්ථාවක් ලැබෙනවා හිත සංසිඳුව ගන්න. ඇතුලේ කතාව සමනය කරගන්න. හිත ටිකක් නිශ්ශබ්ද කරගන්න. ඇතුළත තියෙන තොරතෝංචයක් නැති දෙඩවිල්ල අඩු කරගන්න. අතන පින්වත් මේ විපස්සනාවක් වඩනකොට මෙන්න මේ ප්‍රපංච සමනය, ඇතුළත දෙඩවිල්ල අවම කර ගැනීම අතිශය වැදගත් වෙනවා. එතකොට තමයි ඇතුළත සාමයක් හටගන්නේ. ඇතුළත සංසිඳීමක් හටගන්නේ. නිශ්ශබ්ද බවක් හටගන්නේ. ඒ බඳු නිශ්ශබ්ද මනසකින් තමයි අපි තවදුරටත් ගැඹුරකට යන්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා විරත්තස්ස න සම්ති ගන්තා කියලා. මේ සංඥාවන් කෙරෙහි අපේ තියෙන්නේ ඇලීමක් බැඳීමක් නෙමෙයි, ඒවා කෙරෙහි යම්සි විරක්ත භාවයක් නම්, නිකං විරාගී හැඟීමක් නම්, ඒවට පැටලෙන්නේ නැති අවබෝධයක් නම්, එහෙමනම් කෙලෙස් ගැට හිත ඇතුලේ පැන නගින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද අපේ හිතේ කෙලෙස් ගැට ගැහෙන්න නම් මේ සංඥාවලට තමයි අපි වටකම් දීලා තියෙන්නේ. සංඥාවල තමයි අපි පැටලිලා තියෙන්නේ. සංඥාවලට තමයි අපි කෙනෙක් පුජ්‍යලයක් ආරෝපණය කරලා තියෙන්නේ. වටිනාකමක් ඈඳලා තියෙන්නේ. නමුත් මේවා හුදෙක් රූප සංඥා, මේවා හුදෙක් ශබ්ද සංඥා, මේවා හුදෙක් රස සංඥා, මේවා හුදෙක් ස්පර්ශ සංඥා, මේවා හුදෙක් ධම්ම සංඥා, හිතින් හදාගත්ත දේවල්, මේවා හුදෙක් මිරිඟුවක් කියලා අන්න ඒ අවබෝධය අපේ හිත ඇතුලේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න සංඥා නිකන් ලිස්සලා යන්න පටන් ගන්නවා. සංඥා වියකිලා යන්න පටන් ගන්නවා. හිත ඇතුළත් හරියට අර හොඳට සුද්ධ පවිත්‍ර කළා, පිරිසුදු කළා, ඒ තන නිවැරදි තන විතරක් බඩු තැම්පත් කළා, අනවශ්‍ය බඩු ඔක්කොම ඉවත් කළා, ඉඩකඩ සහිත ප්‍රියමනාපකයක් වාසස්ථානයක් අපිට ලැබුණා වගේ තත්ත්වයක් අපේ හිත ඇතුළෙත් එන්න පටන් ගන්නවා. දැන් හිත හරි සාමකාමී. හිතේ තිබිච්ච ව්‍යාකූලත්වය දැන් සෑහෙන දුරට සමනය වෙලා. හිතට එන සංඥා, හිතේ නිරූපණය වෙන විවිධාකාර සංඥා දැන් සෑහෙන දුරට අඩු වෙලා හිත ඉඩකඩ සහිත තනක් බවට පත් වෙලා. දැන් එතකොට මේ හිත පිරිසුදු වෙනවා කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධියක් කියලා කියන්නේ සත්තානං විසුද්ධියා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ අන්දමින් මේ හිතේ තිබිච්ච ව්‍යාකූලත්වය සෑහෙන සමනයට පත් වීම. හිත ඇතුලේ තිබිච්ච මේ විවිධාකාර කාම සංඥා හිතින් බැහැරවීමක්. හිත ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච මේ විවිධාකාර නාමකරණයන්, විවිධාකාර නිමිත්තකරණයන් සෑහෙන දුරට ඉවත් වීමක්. දැන් අපේ හිතේ රාග, ద్వේෂ, මෝහ ක්‍රියාත්මක වෙන තාක් නිමිත්තකරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනු, දෝසෝ නිමිත්ත කරනු, මෝහෝ නිමිත්ත කරනු. ඒ කියන්නේ අපේ හිතේ රාගයක් තියෙනවා නම්, ඇල්මක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම් තමයි අපි මේ දකින රූප සංඥා තව තව නිමිතික් බනිමින්, තව තව හැඩවැඩ ගන්වමින්, ඒවට වටිනාකම් සපයමින් ඒවා අපේ හිත ඇතුළට වැද්දගන්නේ. ඒවා අපේ හිත ඇතුළේ ගබඩා කරගන්නේ, තැම්පත් කරගන්නේ. අනුසේ වශයෙන් läග ගැනීමට පොහොර දාන්නේ, අනුග්‍රහ කරන්නේ. මොකද අපේ ඇතුලේ රාගයක් තියෙනවා, අපේ ඇතුලේ ආසාවක් තියෙනවා. ඒ වගේමයි අපේ හිතේ ද්වේෂයක් තියෙනවා නම් තමයි ඒ අපි දැකපු යම්සි රූප සංඥාවකට අපි වටිනකමක් දෙන්නේ. ඒක අහවලා කියලා හඳුනගන්නේ. අහවලාට දැන් මගේ හිතේ අකමැත්තක් පහළ වෙන්නේ. එතකොට ඉතින් තව තවම මම නිමිති එකතු කරගන්නවා. අතීත නිමිතිත් මේකට ගලප ගන්නවා, අනාගත නිමිතිත් එකතු කර ගන්නවා, මනක්කල්පිත නිමිතිත් මේකට දා ගන්නවා. දැන් ඉතින් නිමිත්තකරණයක් ජයට සිද්ධ වෙනවා. මොකද මේ ද්වේෂයෙන් ලොකු ගැම්මක් අරන් දෙනවා මේ නිමිත්තකරණයට. ඊළඟට මෝහෝකෝ ආවසෝ නිමිත්තකරණෝ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. අපි මෝහයෙන් මුලා වෙලා පුජ්‍යලයක් නැති තැනක අපි පුජ්‍යලයක් ආරෝපණය කරනවා. සත්වයේක් නැති තැනක සත්වයේ කාරෝපණය කරනවා. මමෙක් නැති තැනක මමෙක් කාරෝපණය කරනවා. කෙනෙක් නැති තැනක අපි කෙනෙක් කාරෝපණය කරනවා. ඒ හරහා අපි තව තව පැටලෙනවා. ඒ හරහා තව තව නිමිති ගන්නවා. ඉතින් එතකොටත් අන්න මේ නිමිත්තකරණයක් හිත ඇතුලේ ප්‍රබල අන්දමින් සිද්ධ වෙනවා. එහෙමනම් අපේ හිතේ කෙලෙස් අඩුවෙන්න අඩුවෙන්න, අපේ හිතේ රාගය අඩුවෙන්න අඩුවෙන්න, අපේ හිතේ ද්වේෂය අඩුවෙන්න අඩුවෙන්න, අපේ හිතේ මෝහය අඩුවෙන්න අඩුවෙන්න ඔන්න ඔය නිමිත්තකරණයත් එන්නෙන් අඩුවෙන්න ඕනේ. ඉතින් ඒ නිසායි අපි තුමු අපි කෙනෙක් චිත්තානුපසනාවක් වඩනකොට ඒ යම් යම් සංඥා පහළ වෙද්දී ඒවා ඒ ඒ ආන්දමින්ම හඳුනාගත්තනම් ප්‍රඥාව පහළ වුණා නම් ඒ සංඥාවන්ට යන්න ඉඩ හැරියානම් ඒ සංඥාවල අනිත්‍ය ලක්ෂණය හඳුනගන්න පුළුවන්. විවිධ දේවල් ඇහැට රූපයක් ස්පර්ශ වෙනකොට සංඥා පහළ වෙනවා. කනට සද්දයක් ස්පර්ශ වෙනකොට සංඥා පහළ වෙනවා. නාසයට ගඳක් සුවඳක් ස්පර්ශ වෙනකොට සංඥා පහළ වෙනවා. දිවට රසයක් ස්පර්ශ වෙනකොට සංඥා පහළ වෙනවා. කයට ස්පර්ශයක් සිද්ධ වෙනකොට එතන සංඥා පහළ වෙනවා. හිතට යම් අරමුණක් එනකොට සංඥා පහළ වෙනවා. එතන මෙන්න මේ සංඥා හඳුනා ගනිමින් එතන හඳුනා ගනිමින් ඒවා ඉවත් කර ගනිමින් වාසය කරනවා නම් එහෙමනම් හිත නිදහස් වෙන්න, හිත තැම්පත් වෙන්න, හිත ඉඩකඩ සහිත තැනක් වෙන්න, හිත පිරිසුදු වෙන්න තමයි පටන් ගන්න. හිතේ තිබිච්ච ව්‍යාකූලත්වයේ සංකීර්ණත්වයේ වෙනුවට හිත निराකූල වීමක්, සැහැල්ලු වීමක්, සරල වීමක් තමයි එහෙමනම් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ හිත හරියට නිකන් අපි හිතමු මොකක්වත් ඇඳපු නැති, මොකක්වත් ලියපු නැති පිරිසුදු පත්‍රිකාවක් වගේ, කොළයක් වගේ හරි පිරිසුදු බවක්, පිරිසුදු හිතක්, ඒ සංඥාව හොල්මන් නොකරන ගතියක් තමයි එහෙමනම් හිතේ පහළ වෙන්නේ. දැන් මේ සංඥා සම්බන්ධයෙන් හරි ලස්සන ගාථාවක් එනවා සුත්ත නිපාතේ අටක වගේ කලහ විවාද සූත්‍රයේ. න සංඥ සංඥී නෝපි අසංඥී න විභූත සංඥී න සංඥ සංඥී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පපංච සංඛා. මෙන්න මේ ගාථාව තවදුරටත් ඒ සංඥා කෙරෙහි නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලය අපිට කියලා දෙනවා. න සංඥ සංඤී දැන් අපේ සාමාන්‍යයෙන් අපේ හිත දිහා බැලුවාම අර විවිධාකාර ප්‍රකෘති සංඥාවන් මේ හිතේ ගොඩ ගැහිලා තියෙනවා. අපේ ගෙවල් දොරවල් හා සම්බන්ධ සංඥාවන්, යාළු මිත්‍රයින් හා සම්බන්ධ සංඥාවන්, අපේ දෙමව්පියන් හා සම්බන්ධ සංඥාවන්, අඹදරුවන් හා සම්බන්ධ සංඥාවන්, ඊළඟට රටතොට හා සම්බන්ධ සංඥාවන්, ආර්ථිකය හා සම්බන්ධ සංඥාවන්, දැන් මේ කාලේ නම් ඉන්ධන පෝලිං හා සම්බන්ධ සංඥාවන්, දේශපාලනය හා සම්බන්ධ සංඥාවන්, අපේ රැකී රක්ෂා හා සම්බන්ධ සංඥාවන්, මේ විදිහට මේ විවිධාකාර අපි සම්මුති වශයෙන් සලකන ඇත්ත කියලා සලකන මෙබඳු ප්‍රකෘති සංඥා ගොඩක් අපේ හිත ඇතුළේ නිරන්තරයෙන්ම කැකෑරෙමින් තියෙනවා. ඒතොර නසඤ්ඤ සංඤී කියන්නේ මෙන්න මෙබඳු ඒ සරල ප්‍රකෘති සංඥා හිතේ කැකෑරෙන්න බෑ. හිතේ ඒවා තියෙන්න බෑ. ඒවා හිත ඇතුළේ නැවත නැවත ඉබිකම් කරන්න කාම සංඥා වශයෙන් මතුවලා එන්න අවස්ථාවක් නැහැ. න විසඤ්ඤ සංඤී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන න විසඤ්ඤ සංඤී. දැන් ඇතම් කෙනෙකුට සමහර විට මේ ප්‍රකෘති මට්ටමේ සංඥා ඒවා විකෘති වෙලා පේන්නත් පුළුවන්. ඒ කියන්නේ යම්සි රෝග තත්ත්වයක් නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් එයා විසඤ්ඤ වෙලා. එහෙමත් නැත්නම් එයාට අනිත් අය මේ රතු පාටයි කියන එක එයා කියන්නේ නෑ කළු පාටයි කියලා. අනිත් අය මේක ලස්සනයි කියන එක එයා කියන්නේ කැතයි කියලා. ඒ වගේ මේ සාමාන්‍ය සම්මුති මට්ටම එයා නිකන් විකෘති කරගෙන. ඉතින් එතන තියෙන්නේ වැරදි වැටහීමක්. ඉතින් එතන එබන් දැන් මේ නිවරදීව සංඥා පරිහරණය කරපු යෝගාවචරයගේ අන්න එබඳු මේ විකෘති සංඥා මට්ටමකුත් නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝපි අසඤ්ඤී මම මේ පිටු තුන අහලා තියෙනවා අසඤ්ඤ තත්ත්ව කියලාක් අසඤ්ඤ සත්ත්ව කියලා බ්‍රහ්ම ලෝකයක් ගැන ඒ අය චතුර්ථ ධානයේට සමවැදිලා ප්‍රබලාන්දමින් ධාන භාවනා වඩලා මේ හිත ඇතුලේ සංඥාවන් ඇතිවීම සමාධි ශක්තියෙන් වළක්වලා යටපත් කළා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවර්දිව විපස්සනා වඩපු යෝගාවචරයෙන්ගේ හිතේ තියෙන ඒ බඳු අසඤ්ඤ සත්ත්ව තත්වයකුත් නෙමෙයි. ඒ වගේ සමාධියක් උපයෝගී කරගෙන සංඥා ඇතිවීම වළක්වගෙන ඔබා තබාගෙන ඉන්න තත්වයකුත් නෙමෙයි. න විභූත සංඤී සංඥාවන් විනාශ කළා දාලා එහෙම තත්වයකුත් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු කෙනෙකුට රූප අවශ්‍ය නම් බලන්න පුළුවන්. අවශ්‍ය නම් ඒකේ වර්ණය හඳුනා ගන්න පුළුවන්. සටහන හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ සංඥා ඇති කරගන්න බැරි තරම් සංඥා විනාශ කර දාලා එබඳු තත්වයකුත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ හිතේ නිවරදි අවබෝධයක් වැඩෙනකොට, නිවරදි විපස්සනාවක් වැඩෙනකොට ඒ සංඥාවන් හා සම්බන්ධ තත්වය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ නිෂේධාර්ථයක් මුල් කරගෙන. ඒ කියන්නේ මේවත් නැහැ, මේ ආකාරයක් නෙමෙයි, මේ ආකාරයක් නෙමෙයි, මේ ආකාරයක් නෙමෙයි කියලා මෙන්න මේ ආකාර හතරෙන් එකක්වත් නෙමෙයි කියන පැත්තක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අර ගෙවල් දොරවල් යාන වාහන ආර්ථික ප්‍රශ්න ඒ වගේ දේවල් හා සම්බන්ධේ ප්‍රකෘති සංඥා දැන් මේ හිතේ හොල්මන් කරන්න බෑ. ඒ ප්‍රකෘති සංඥා වෙනුවට ඒවා විකෘති කරගත්ත සංඥා තත්වයක්වත් මේ හිතේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඊළඟට අර ප්‍රබල සමාධියකින් සංඥා මැඩපවත්වගෙන ඉන්න තත්වයකුත් නෙමෙයි. ඊළඟට මේ සංඥා සියල්ල විනාශ කරලා දාලා උමනානං සංඥාවක් සම්මුති සංඥාවක් පහළ කරගන්නවත් බැරි තත්වයකුත් නෙමෙයි. ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පංච සංඛා. ඊළඟට ධාතුනාස දේශනා කරනවා මෙන්න මේ ආකාර හතරෙන්ම නිදහස් වූ තත්වයකදී තමයි මේ විවිධාකාර රූප සංඥාවන් ඒ රූප සටහන් විවිධාකාර සංඥා මට්ටම් වලින් හිත නිදහස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කාම ලෝකයක ජීවත් වෙනකොට අපේ හිත නිරන්තරයෙන්ම කාමයන්ට ඇදීගෙන යනවා. ඒ නිසා අපේ හිතේ ආසාව තියෙන නිසා නිරන්තරයෙන් යම් යම් දැකපු රූප සංඥා මතක් වෙනවා. ලස්සන ලස්සන රූප මතක් වෙනවා. සමාවයට ස්පුරුෂයන්ගේ රූප, සමාවයට ස්ත්‍රීන්ගේ රූප, සමාවයට යාන වාහන රූප. මේ කාම සංඥාවන් මතුවෙලා ආයෙනවා. ඒ වගේමයි අපි අහලා තියෙන සින්දු වාදන, ඉතින් මේවත් මතක් වෙලා ආයෙනවා. ගන්ධ සුවඳ මතක් වෙලා ආයෙනවා, රස මතක් වෙලා ආයෙනවා, ස්පර්ශ මතක් වෙලා ආයෙනවා. ඉතින් එතකොට අපි විටින් විට හෝ අපේ හිත දිහා විපරං කරලා බැලුවොත් ඒ හිත යම් යම් කාම සංඥාවන්ගෙන් පිරිලා තමයි ඇතැම් වෙලාවට තියෙන්නේ. අපි ඒවා අභිරමණය කරනවා, අපි ඒවට සතුට වෙනවා, අපි ඒවා වැළඳ ගන්නවා, ඒවා අස්සට රිංග ගන්නවා. ඉතින් ඒ තරහා තව තව මේ කාම සංඥා වර්ධනය වෙනවා. දැන් මේ විපස්සනාව කරන යෝගාවචරයාගේ ඔන්න ඔය தත්ත්වය අනිත් පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ හිතේ ඔය කාම සංඥා ටික ටික බැහැර වෙන්න ඕනේ. කලින්ට වඩා අඩු ප්‍රමාණයක් තමයි දැන් පහළ වෙන්නේ. ඉස්සෙල්ලා නම් මේ හිත සෑහෙන වෙලාවක් කාදමමින් හිටියා මේ සංඥා වලින්. හැබැයි දැන් එබඳු සංඥා මේ හිත කාදමන්නේ නැහැ. කජ්ජනීය සූත්‍රයනේ අපි මේ කතා කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ සංඥා විසින් මේ සිත නිරන්තරයෙන් කාදමමින් තමයි කාලය ගත කරන්නේ. මේ හිතේ තියෙන පිරිසුදු බව නිතරම කාදමනෝ, විනාශ කරනෝ, දූෂණය කරනෝ. මොනවයින්ද? මේ රූප සංඥාවලින්, සද්ද සංඥාවලින්, ගඳ සුවඳ හා මිශ්‍ර වෙච්ච සංඥාවන්ගෙන්, රස හා මිශ්‍ර වෙච්ච සංඥාවන්ගෙන්, ස්පර්ශයන් හා මූලික කරගත් සංඥාවන්ගෙන්, හිතින්ම හදාගත් චිත්ත රූපවලින්, චිත්ත සංඥාවලින්, ධම්ම සංඥාවන්ගෙන්. ඒතර නිරන්තරයෙන්ම මේ හිත කා දමනවා, දූෂණය කරනවා. නමුත් විපස්සනාවක් වඩන, සතිපට්ඨානයක් වඩන යෝගාවචරයාගේ හිත ඒ සංඥාවන්ගෙන් දූෂණය කරන්න ප්‍රවණතාවය තමයි එන්නේ අඩු වෙන්නේ. ඒ සංඥා මේ හිත දැන් අතහැරලා යනවා. ඉස්සරනම් සංඥා අනුසේ වශයෙන් läගගත්තා. දැන් සංඥා අනුසේ වශයෙන් läගගන්නේ නැහැ. හරියට නිකන් ඇල වෙලා තියෙන නෙළුම් කොළයකට වතුර බින්දුවක් වටනහම ඒක රූටල යනවා වගේ, කොළේට අවශෝෂණය කරගන්න නැතුව ලිස්සල යනවා වගේ, දකින්න රූප සංඥා එකක්වත් හිතේ රැඳෙන්නේ නැහැ. ඇහෙන සද්ද සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. නාසයට දැනෙන ගඳ සුවඳ මූලික කරගත් සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. දිවට දැනෙන දිව හඳුනාන විවිධ රස සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. කයට දැනෙන විවිධ පොට්ටබ්බ සංඥා හිතේ රැඳෙන්නේ නැහැ. හිතේ පැන නැගින විවිධ ධම්ම සංඥා හිතේ අටුවම් බහින්නේ නැහැ. හිතේ තැම්පත් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් දැක්කා දැක්කා පමණයි. ඇහුණා ඇහුණා පමණයි. දැනුණා දැනුණා පමණයි. හිතුණා හිතුණා පමණයි. ඒ වයයට අදාළ යම් හෝ සංඥාවක් හිත ඇතුලේ රෝපණය වීමක්, හිත ඇතුලේ තැම්පත් වීමක්, මුල් බැස ගැනීමක්, අනුසේ වශයෙන් läග සිටීමක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය මට්ටම තමයි. එහෙමනම් විපස්සනාවක් වඩන යෝගාවචරයෙකුගේ හිතක් ඇතුලේ සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේව ආචිනාති නො නේව අපචිනාති නො ආචිනාති. දැන් මේ ඉවත් කරනවා රැස් කරන්නේ නැහැ. එයා දැන් මේ හිතේ අර ගොඩ නැගීගෙන ආපු රූප සංඥාවන් එයා ඒවා නිකන් ඉවත් කරමින් වාසය කරන්නේ. ඒවා දුරු කරමින් වාසය කරන්නේ. පජහතින උපාදීයති. ඉස්සෙල්ලා නම් ඒවා ඉක්මනටම මේ බැඳ ගන්නවා. ඉක්මනටම ග්‍රහණය කර ගන්නවා. උපාදානනය කර ගන්නවා. ඒවට ඇලෙනවා. දැන් ඒවා එහෙම වෙනුවට අතහැරලා දානවා. ඉතින් සංඥාවන් හටගත්තත් ඒක හිතින් බැහැර කළා දානවා. විසීනේති නොඋසීනේති. ඒ පහළ වෙන සංඥාවන් විසිරුවා හරිමින් කඩා බිඳ දමමින් තමයි වාසය කරන්නේ. ඒවා ගොඩ ගහ ගනිමින්, කැටි කර ගනිමින්, ගුලි කර ගනිමින්, කෙනෙක් හදා ගනිමින්, පුජ්‍යලෙක් හදා ගනිමින් වාසය කරන්නේ නැහැ. ඒ වෙනුවට මේවා සංඥා බව තේරුම් අරගෙන ඒවා විසිරුවා හරිමින් තමයි වාසය කරන්නේ. විධූපේති න සන්ධූපේති. දැන් සංඥාවන් වලට අපි පැටලුණොත් තමයි අපේ හිත දැවෙන්නේ. හිතේ රාගයක් පහළ වෙන්නේ. හිතේ ද්වේෂයක් පහළ වෙන්නේ. හිතේ මුලාවක් පහළ වෙන්නේ. ඒවා උඩුදුවන්න හිත තව තව දැවෙන්නේ. දැන් අපි සංඥා කෙරෙහි විරක්ත භාවයක් නම් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. විරාගී ආකල්පයක් නම් ක්‍රියාත්මක වෙන්නේ. අවබෝධයක් නම් ක්‍රියාත්මක වෙන්නේ. මේවා මේ සංඥා කියලා ඒ අදාළ තැන තියලා නම් අපි දකින්නේ. එහෙමනම් කෙලෙස් හටගන්න තියෙන අවකාශය හුඟක් අඩුයි. කෙලෙස් හටගන්නේ නැත්තම් දැවෙන්න තියෙන අවකාශය හුඟක් අඩුයි. එහෙමනම් යම් වෙලාවක දැවෙන්න පටන් ගත්තොත් ඒ කියන්නේ අපි සංඥාවල පැටලිලා. ඒ කියන්නේ අපි සංඥාවලට වැදගත්කමක් දීලා. පුජ්‍යලේ කාරෝපණය කරලා. අපි මේ පුජ්‍යලේ කාරෝපණය කරපු එක මෝඩකමක් කියලා තේරුම් අරගෙන ඒක සංඥා විපල්ලාසයක් කියලා තේරුම් අරගෙන අපි එතෙන්ට අනාත්ම සංඥාවක් ආරෝපණය කරගත්තොත් සැබෑ නිවැරදි අවබෝධයක් මෙතෙන්ට යොදාගත්තොත් එහෙමනම් අර හටගත් දැවිලි සහගත ඒ කෙලස් ටික හිතෙන් ක්‍රමානුකූලව බැහැර වෙලා යාවි. හිත ආයමත් නිවේවි, තැම්පත් වේවි, සහනශීලී වේවි. එහෙනම් අපේ හිතේ දැවිල්ල පහළ වෙන අවස්ථාවන් වලදී අපිට යම් විමසා බැලීමක් කරන්න පුළුවන්. මේ වෙලාවේදී මගේ හිත ඇතුලේ සංඥා ක්‍රියාත්මක වෙනවද? නිමිත්තකරණයක් ක්‍රියාත්මක වෙනවද? ඒ නිමිත්තකරණයට මං අහුවෙලාද? ඒ සංඥාවලට මං වටනකම් දීලා ඒවැයි කෙලෙස් හට අරගෙනද කියලා මට නුවණ පහළ කරගෙන තේරුම් ගන්න පුළුවන් නම් එතෙන්දී මම නිකන් අඩියක් පස්සට තියලා බැලුවා වගේ සිද්ධ වෙනවා. සතිය පිහිටුවා ගත්තා වෙනවා. ප්‍රඥාව පිහිටුවා ගත්තා වෙනවා. එතකොට තමයි අපි මේ කෙලස් දැවිල්ලෙන් හිත නිදහස් කරගන්න අවස්ථාවක් තියෙන්නේ. එතකොට ආයෙත් ඔන්න හිත නිදහස් වෙනවා. කෙලස් ටික බැහැර වෙනවා. කෙලස් ටික ෂය වෙලා යනවා. සංඥා මනසින් ඉවත් වෙනවා. ආයෙත් මනස හොඳ ඉඩකඩ සහිත තැනක්, පිරිසුදු තැනක්, සංසිඳිච්ච තැනක්, නොකෙලසිච්ච තැනක් බවට පත් වෙනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ කියන විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. දැන් සංඥාවන් කෙරෙහි පහළුණා විරාගයක්. ඒ නිසාම සංඥාවන් හිතෙන් නිදහස් වුණා, ඉවත් වුණා. සංඥාවන්ගෙන් හිත විමුක්ත වුණා. විමුක්ත වුණා කියලත් තමන්ට තේරුණා. කලින් හිත ව්‍යාකූලත්වයක, පැටලිච්ච ගතියක, සංඥා පොදි ගහගත තැනක තිබුණා. හැබැයි දැන් ඔන්න සංඥා ටික ඔක්කොම ඉවත් වෙලා ගියා. අපි හිතමු අපි කොලයක් උඩට විවිධ දේවල් දාලා තියෙනවා. අපි හිතමු සුදු පාට කොලයක්. හැබැයි අපි ගල් කැටක් දාලා, ලුණු කැටක් දාලා, වැලි කැටක් දාලා, වෙන වෙන රෙදි කෑලිත් දාලා, කුණු රොඩුත් දාලා තමයි මේ කොලේ තිබුණේ. අපි ටික ටික ඉවත් කරනවා. ඈතින් පටන් අර ගන්නවා. ටික ටික ඉවත් කරගෙන ඉවත් කරගෙන මේ ඔක්කොම කුණු රොඩු ටික මේ කොලෙන් ඈතට ඈතට දානවා. දැන් මේ කොලේ අර තියෙන සුදු පාට මතු වෙලා එනවා. කොලේ ඉඩ කඩ වැඩි වෙනවා. ඒ තිබිච්ච අනවශ්‍ය දේවල් ඔක්කොම දැන් මේ කොලෙන් බැහැරට අපි අතහැරලා දැම්මා. ඉවත් කරලා දැම්මා. දැන් ආයෙත් අර සුදු පාට කොලේ හරි පවිත්‍රව පිරිසුදුව තියෙනවා. ඔන්න ඒ වගේ තමයි අපේ හිතත්. අපිත් මේ නිවර්දි චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් වඩනකොට අපේ හිතේ මේ අපි ගොඩ ගහගෙන හිටියේ අනවශ්‍ය සංඥා එහෙමනම් ඉවත් වෙලා යන්න ඕනේ. හිත නිදහස් වෙන්න ඕනේ. හිත පිරිසුදු වෙන්න ඕනේ. ඒ සංඥාවන් වලට දීපු වටිනාකම එන්නෙන් අඩු වෙන්න ඕනේ. සංඥා දිගින් දිගට හිත තුළ රඳා පවත්වා ගැනීම අඩු වෙන්න ඕනේ. ඒ වෙනුවට නිකන් ඒව සංඥා ලිස්සලා යන්න ඕනේ. සංඥා läග ගැනීම, අනුසය වශයෙන් තැම්පත් වීම වලකින්න ඕනේ. එහෙමනම් අපිට අපේ හිත පිරිසුදු බවින්ම ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙමනම් පින්වත්නි, අදත් අපි මේ කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන සංඥා ස්කන්ධය අපේ හිත ආක්‍රමණය කරන ආකාරය, ඒ ආක්‍රමණයන්ගෙන් වළක්වා ගන්නා ආකාරය, සංඥා ස්කන්ධයට මේ හිත කාදමන්න ඉඩ නොදී, දූෂණය කරන්න ඉඩ නොදී මේ හිත බේරා ගන්නා ආකාරය ගැන තමයි යම් තාක් දුරකට සාකච්ඡා කළේ. ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේ දෙන ඒ ඉගැන්වීම කියලා දෙන ඒ ඉගැන්වීම මනවින් තේරුම් අරගෙන අපේ හිතත් සංඥාවන්ගෙන් නිදහස් කරගන්න, පිරිසුදු කරගන්න, සංඥාවන් කෙරෙහි විරක්ත වූ මනසකින් වාසය කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම දිරිගැන්වීමක්, මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්වතුන්ට අද ධර්මදේශනාව මූලික කරගෙන හෝ එමත් නැත්නම් තමන්ගේ භාවනාව මූලික කරගෙන යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
එඩ්වඩ් මහතා සෙස්මක් තිබෙනවා. ඔබගේ දහම් ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න.
අතරන් සර්ණේ සමිනාස බොහොමින් මේ ලස්සනට ප්‍රායෝගිකව මේ දේශනා ප්‍රතිපත් කරනවට ඔබ වහන්සේ බොහොම කාල වෙලා අරගෙන මේ ප්‍රිපෙයා වෙලා කරන මේ මහලු කාර්යයට බොහොමින් සමිනාසර නසඤ්ඤසඤ්ඤි නොපි විසඤ්ඤි නසඤ්ඤි නොවිභූත කියනකොට දැන් ඔය ලෝක 31 ගැනනේ කතා කරන්නේ. දැන් අසඤ්ඤ තලය ගැන කතා වුණා. ඊට පස්සේ කාම ලෝක, රූප ලෝක ගැන කතා වුණා. ඊට පස්සේ විසඤ්ඤ කියන්නේ අර පිස්සු වගේ ඒ වගේ කියන්න පුළුවන් නේද? එතකොට මේ විභූත කියන එක සමිං වහන්සේ එතන කිව්වේ මේ සංඥාව විනාශ කරනවා වගේ කියලා. එතකොට ඒක මට තේරුන්නේ නැහැ සමිං වහන්සේ, ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න. මේ ලෝකයේ තුල දැන් මේ වගේ සංඥාවකින් ජීවත් වෙන කවුරු හරි ඉන්න බෑ. එතකොට ඒ වගේ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් බොහොම පිං සමිං
වහන්සේ. ඔව්, මේක මම පොඩ්ඩක් ඔයගන්ට පෙන්නන්නම්. මේ කලහ විවාද සූත්‍රයේ ඒ තියෙන ගාථාව දැන් ඒ සුත්ත නිපාතේන කලහ විවාද සූත්‍රයේ මේ යන්දමින් සඳහන් වෙනවා. න සංඤ සංඤි, න විසඤ්ඤ සංඤි, නෝපි අසඤ්ඤි, න විභූත සංඤි, ඒවන් සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පංච සංඛා. දැන් එතකොට න සංඤ සංඤි කියන්නේ අර ප්‍රකෘති සංඥා දැන් මේ වෙලාවේදී හිතේ පැන නගින්න බෑ, ක්‍රියාත්මක වෙන්න බෑ. අපි ඒක දැන් විස්තර කරා. විසඤ්ඤ සංඤි කියන්නේ ඒ විකෘති වෙච්ච තත්ත්වයක්. සංඥා ඔක්කොම නිකන් විකෘති වෙලා එහෙම தத்துவයකුත් නෙමෙයි. න විසඤ්ඤ සංඤී. නොපි අසඤ්ඤී. මේ සංඥා සම්පූර්ණයෙන්ම අර සමාධියකින් යටපත් කරලා මැඩපවත්වලා වීරයෙන් යටපත් කරගෙන එහෙම ඉන්න தத்துவයකුත් නෙමෙයි මේ. ඊළඟට විභූත සංඤී කියන්නේ මේ සංඥා විනාශ කර දැමීමක් කියලා වගේ තමයි මෙතන අත දැක්වීම ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මොන උපක්‍රමෙන්ද කියලා කියන්න බෑ. ඉතින් සංඥා සම්පූර්ණයෙන්ම මේ ඉක්මවා ගිහිල්ලා ඒ බඳු තත්ත්වයක්. එහෙමත් නෙමෙයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ කියන්නේ එයාට අවශ්‍ය නම් සංඥා ඇති කරගන්න පුළුවන්. අවශ්‍ය නම් එයාට රූපයක් බලන්න පුළුවන්, සද්දයක් අහන්න පුළුවන්, ඒ හඳ හඳුනා ගන්න පුළුවන්, රූපය හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ එතන මහා මේ මේ විකෘති තත්ත්වයක් නෙමෙයි මේ මනසේ කතා කරන්නේ. අර සංඥාවන් කෙරෙහි නිවැරදි අවබෝධයක් මතමයි එතකොට මේ සංඥා එයා බැහැර කරගෙන ඉන්නේ. හැබැයි අවශ්‍ය නම් මේ සාමාන්‍ය සම්මුති මට්ටමට එයාට පිවිසෙන්න පුළුවන්. දැන් ඇත්තටම ඔය රහතන් වහන්සේලා ගැන මට මතක විදිහට මම ගිය සතියේදීත් කතා කළා එක අර ගාථාවක අරහන්ත සූත්‍රයේදී. දැන් උන්වහන්සේලාත් භාෂාවක් ව්‍යවහාර කරනවා. උන්වහන්සේලාත් මම මම කියලා කතා කරනවා. කීනාසෝ අන්තිම දේහධාරේ අහං වදන්ති තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍ය. ඒ වගේ ගාතාවක් එනවා. ඉතින් ඒකේ දේශනාව වෙන්නේ දැන් මේ අන්තිම දේහය දරන ඒ ශීනාශ්‍රවයන් වහන්සේ රහතන් වහන්සේ අහං වදන්ති තිපිසෝ වදෙය්‍ය. උන්වහන්සේත් කියන මේ මම දේශනා කළා. මම කතා කළා කියලා ව්‍යවහාර කරනවා. මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය. මේ මට එයා කිව්වා, මට දේශනා කළා, මට කතාවක් කිව්වා, මට මෙහෙම කිව්වා. ඒ විදිහටත් උන්වහන්සේ ව්‍යවහාර කරනවා. ලෝකේ සමඤ්ඤා කුසලෝ විදිත්වා. මේ ලෝකයේ මිනිස්සු ව්‍යවහාර කරන, ලෝකයේ සංනිවේදනය පිණිස භාවිතා කරන අන්නේ භාෂාවන්, ව්‍යවහාරයන් නිවරදිව අවබෝධ කරගෙන කුසලෝ විදිත්වා. වෝහාර මත්තේන සෝ වෝහරෙය. ඒත් උන්වහන්සේ ඒවා ව්‍යවහාර මාත්‍රයෙන් පමණක් ව්‍යවහාර කරනවා, පරිහරණය කරනවා. ඉතින් ඔන්නෝයේ தત્ත්වය තමයි එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ. උන්වහන්සේ සංඥා කියන්නේ හුදෙක් සංඥා කියලා තේරුම් අරගෙන කටයුතු කරනවා. ඒවට අනවශ්‍ය පරිදි පුජ්‍යල ආරෝපණයක් කරගෙන, අනවශ්‍ය පරිදි ආත්මයක් රිංගවාගෙන, ආත්මයක් නැති තැනක ආත්මයක් තියෙනවා කියලා වැරදි අවබෝධයක් උන්වහන්සේ ගාව නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක අනිත් පැත්තනේ. අපිට අග්ගාලා දෙයක් දැකපු ගමන් ආ මේ ඉන්නේ අහවලා, මේ ඉන්නේ මේ තැනත්තා, මේ ඉන්නේ මේ අම්මා, මේ ඉන්නේ තාත්තා, මේ ඉන්නේ පුතා, මේ ඉන්නේ දුව, මේ ඉන්නේ ස්වාමියා, මේ ඉන්නේ බිරිඳ. අපිට මොහොතක් ගත වෙන්න කලින් අපි එතනට පුජ්‍යලේ දාගන්නවා. දැකපු දර්ශනය තුලම අපි පුජ්‍යලේ කාරෝපණය කළාත් ඉවරයි. ඉතින් එතකොට අපේ තාම අර මේ අවබෝධයේ මාදි ඒකතකින් කියනවා. අපි තාමත් සංඥාවල පැටලෙන ගතිය වැඩි, මෝහෙන් මුලා වෙන ගතිය අපි තාම වැඩි. ඒ නිසා තමයි අපි දැකපු ගමන්ම එතෙන්ට පුජ්‍යලේ කාරෝපණය වෙන්නේ. නමුත් අපි නැවත නැවත සිහි කැඳවීමක් කරනවා නම් මෙතන මේ කෙනෙක් නෙමෙයි, මෙතන පුජ්‍යලේක් නෙමෙයි, දැන් මේ දකින්නේ රූප සංඥාවක්. තාට්ටයක් ගැඹුරට ගියොත් මේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූපයක්. නාම රූපයක් විඥාන තිරය මත පිළිඹු වීමක් මේ සිද්ධ වෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් විඥානස්කන්ධය ගැන කතා කරද්දී. ඒතර නිරන්තරයෙන් අපි මේ පරිහරණය කරන්නේ විඥාන තිරයක නිරූපණය වන නාම රූප ප්‍රතිබිම්බයක්. නමුත් අපි මේ නාම රූප ප්‍රතිබිම්බය කෙනෙක් කියලා දාගන්නවා, මමෙක් කියලා දාගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කරනවා. සුත්ත නිපාතේම ද්වේතානුපස්සනා සූත්‍රය. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානින් මේ අනාත්ම වූ තත්වයක් තුල ආත්මීය ස්වභාවයක් දකින, එබඳු මානයක් තියෙන පස්ස ලෝකං සදේවකං මේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයා දිහා බලන්න. නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ නාම රූපයක් අස්සර රිංගගෙන ඒක ඇත්ත කියලා හිතා ගන්නවා. මේ නාම රූපය කියන්නේ ඇත්තක් කියලා හිතා ගන්නවා. නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ විදිහට මඤ්ඤණා කරනවා. ඉතින් මෙන්න මේ බඳු පැටලෙවිල්ලක් තමයි අපිට තියෙන්නේ. අපි මනසේ නිරූපණය වෙන ඒ බඳු නාම රූප ප්‍රතිබිම්බයක් පුජ්‍යලයක් කියලා හිතාගෙන, කෙනෙක් කියලා හිතාගෙන, මමෙක් කියලා හිතාගෙන, දෙයක් කියලා හිතාගෙන, තැනැත්තෙක් තැනැත්තියක් කියලා හිතාගෙන පටලවගෙන තමයි අපි ඉන්නේ. ඔන්නේ පටලවිල්ල තමයි අපි ලියා ගන්න තියෙන්නේ. අපිට එහෙමනම් නැවත නැවත සිහි කැඳව ගන්න අවශ්‍යයි. මේ දකින්නේ නාම රූපයක්. මේ දකින්නේ රූප සංඥාවක්. මේ නිරූපණය වෙන්නේ සද්ද සංඥාවක්. මේ නිරූපණය වෙන්නේ රස සංඥාවක්, ස්පර්ශ සංඥාවක්, ධම්ම සංඥාවක්. කියලා මේ සිහි කැඳවීම, මේ නැවත නැවත මතක් කර ගැනීම, යෝනිසෝ මනසිකාරයේ යෙදවීම තමයි වැදගත් වෙන්නේ. එතකොට අන්න සමහර විට අපිට පුළුවන් එතන එතනේ සංඥා සංඥා වශයෙන්ම දැක ගන්න. හිතේ පහළ වෙන යම් චිත්ත රූපයක් අපි චිත්ත ඇතුළට බලලා මේක චිත්ත රූපයක් වශයෙන්ම තේරුම් ගන්න. හුඟක් වෙලාට වෙන්නේ අපි චිත්ත රූපයක් පහළ වුණ ගමන් එළිය තමයි බලන්නේ. ආ මේ අහවලා. අපි ඇස් දෙකක් ඇරලා කටත් ඇරගෙන මේ අහවලා කියලා ඉක්මනටම කෙනෙක්ව ආරෝපණය කරගෙන අපි එළිය දිහා බලනවා. නමුත් කරන්න තියෙන්නේ ඇතුළ දිහා බලන්න. හිත දිහා බලන්න. හිතේ කොහොමද දැන් මේ රූප සංඥාවක් පිළිඹු වෙලා තියෙන්නේ? නාම රූපයක් පිළිඹු වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට දැක ගන්න පුළුවන් නම් එතකොට මේ බුදුහාජරණ වහන්සේ කියනවා ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පංච සංඛා. ඔන්න ඒ වගේ තත්වයකදී ඒ විවිධාකාර සංඥාවන් රූපය මේ හිත ඇතුලේ හොල්මන් කරන්නේ නැහැ. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා අනුසාරයෙන් ගොඩනැගිච්ච සංඥාවන් රූප සංඥාවන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ඒ වෙනුවට හිතින් නිකම් ප්‍රතිරෝධණය වෙලා. ඒවයන් ඒවා හිතින් බැහැර වෙලා. ඒවා හිතේ රැඳෙන්නේ නැහැ. ඔන්නෙ විදිහට තමයි අපිට මේ ගාථාව තේරුම් ගන්න තියෙන්නේ.
මොම්පින් ගොම්පින් සනස ඒ කියන්නේ අර උදේවය ඥානය තමයි මෙතන සඳහන් කරන්නේ. මේ කියන්නේ අර දැන් අපිට තියෙනවා නම් මේ අපිට පේනවා නම් මේක මේ ඉන්න කෙනෙක් කියලා. එතකොට අර ඒකේ අර නිබ්බේධික සූත්‍රයේ කියන විදිහට අර ඒකේ සමුදය අස්තංගමිය දැක්කීමමයි මේ සංඥාව වගේ කියලා හැඟීමක් තියෙනවා සමින් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම.
ඔව් මෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි එළිය බලනවා වෙනුවට හිත ඇතුලේ සංඥා නිරූපණය බලන්න පුළුවන් නම් එතකොට අපි අර දැන් ඇත්තටම වෙන්නේ අපි කෙනෙක් ආරෝපණය කරගත්ත ගමන් සංඥාවට පණ ගන්නවා. සංඥාවට පණ එනවා. ඊට පස්සේ අපි ඒකට අහු වෙලා තව තව කැලේ ඒකට මූට්ටු කරනවා, එකතු කරනවා, පෝෂණය කරනවා. දිගට දිගට මේක දැන් කතාවක් වශයෙන් ගෙති ගෙති යනවා. තව තව නිමිත්ත කරණයක් සිද්ධ වෙනවා. හැබැයි අපි ඒකට අහු වෙන්නේ නැතුව යහුසුලුවම අඩියක් පස්සට අරන් හිත දිහා බැලුවොත් මේ හිතේ කොහොමද සංඥාවක් ක්‍රියාත්මක වෙන්නේ? හිතේ දැන් මේ නිමිත්ත කරණයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ හිත ඇතුලේ ටට්ටක් ගාලා මේක හැදෙන හැටි දැක ගන්න පුළුවන් නම්, කැලේ ටික අපි මූට්ටු කරන හැටි දැක ගන්න පුළුවන් නම්, සඤ්ඤා නිරූපණයක් සිද්ධ වෙන හැටි දැක ගන්න පුළුවන් නම් අපි අර පෝෂණය කරන එක අඩුවෙන්න මේක ලිහෙන්න ගන්නවා, විසිරෙන්න ගන්නවා. දැන් අද දේශනාවදීත් අපි කතා කළේ විසී නේති නො උස්සී නේති. මේක විසිරුවා හැරීමකුයි දැන් සිද්ධ වෙන්නේ. ඒක ගොඩ ගහලා තනි පොදියක් කළා, මේ ගුලියක් කළා, තනි ඒකකයක් කළා ඝන සංඥාවෙන් ගැනීමක් නෙමෙයි. මේක නිකන් විසිරුවා හැරීමක්, වෙන්කර දැකීමක්. ඉතින් අන්නේ බඳු පැත්තකට තමයි එhmenan අපිට යන්න සිද්ධ වෙන්නේ. බාහිර දැකීම වෙනුවට හිත තුල දැකීමක් අපිට කරන්න පුළුවන් නම් එතකොට අපි ඒකට මුලා වෙනවා වෙනුවට හිතෙනුත් ඒක ඉවත් වෙලා යාවි. අර මහත් දැකීමක ඇත්ත. ඉතින් එහෙම දකින්නකොට මේක නැති වෙනවා. ඒතර තමයි වයවියාමක්, ෂේවියාමක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි බාහිරට අවධානය යොමු කරනවා වෙනුවට හිත ඇතුළට අවධානය යොමු කරා නම් හිත ඇතුළේ නිරූපණය වෙන ඒ රූප සංඥාව හරියට නිකන් අර ටෝච් එකක් ගැහුවාම මේ හොරෙක් දුවලා යනවා වගේ එයාගේ හොරකම අහු වෙන නිසා එයා දුවලා යනවා. දැන් මේ ටෝච් එක ගැහුවානේ. අන්න ඒ වගේ එළියක් යොමු කරාම එයාට එතන ඉන්න බැරුව වගේ අපේ හිත ඇතුළෙත් අපි එළියට අවධානය යොමු කරනවා වෙනුවට ඇතුළට අවධානය යොමු කරාම හිත ඇතුළට මේ සංඥා වෙතට අපේ සතිය ආලෝකයේ යොමු කරාම, ප්‍රඥා ආලෝකයේ යොමු කරාම ඒගොල්ලන්ට එතන ඉන්න බෑ. ඒගොල්ලෝ වියකිලා යනවා. ඒගොල්ලෝ බොඳ වෙලා යනවා. එතකොට නන්න නැවතත් හිත පැහැදිලි වෙනවා.
මොම්පින් සයින්වන්සේ ඔබ වහන්සේට පතන්න අවබෝධයකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න හැමෝ වෙනුවෙන් ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව බද්ධජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඔව් ස්වාමීන් වහන්සේ, දැන් මේ සංඥා ගැන දැන් මට තියෙන අත්දැකීම් එකක් සාමාන්‍ය අපි අනිශ්චිතව තමයි බොහෝ විට. එතකොට දැන් වාහනය පදවගෙන ගියත් ඔය සංඥා කිසිවක් මම අහුලන්නේ නැතුව යනවා. නමුත් සමහරක් වෙලාවට අපේ දර්ශනපතේට අහුවෙන දේවල් වලින් සමහරක් සංඥා, ඒ අල්ලන සංඥා සමහරක්ව දැන් අපි රූප හැඩතල ඔස්සේම නෙමෙයි සමහරක් වෙලාවට මම හිතන එතන කාලමින්මත් අඩංගුයි කියලා. මොකද යම් කෙනෙක් ඇවිදින ස්වභාවය එතකොට දැන් ඔය ව්‍යායාම කරන්න සමහරක් අය ඇවිදිනවා, සමහරක් අය බොහෝම හෙමින් ලතාවට ඇවිදගෙන යන අවස්ථා තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ අවස්ථා හොඳට ගැඹුරින් බැලුවහම ඒක හැඩතලයවත් පාටවත් එහෙම නෙමෙයි. බොහෝ විට මම අල්ලලා තියෙන්නේ අර
ලතාව
ඒකට අදාළ. එතකොට එතන කාලයක් අඩංගුයි නේද සාරුණාසේ සංඥාවට?
කාලයේ කෙසේ වෙතත් දැන් ඔය අතර මහා නිදාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නිමිත්ත, ලිංග, උද්දේශ ඔන්නේ වගේ ටිකක් පැති කීපයක් විස්තර කරනවා. දැන් අපි ස්ත්‍රී රූපයක් ගත්තාම එතන ඒ ස්ත්‍රී ස්වභාවයක් තියෙනවා, ඒ රටාවක් තියෙනවා, ඒ ලතාවක් තියෙනවා. ඉතින් ඔක්කොම අපේ හිත ටට්ටක් ගාලා මේ ඇහිඳ ගන්නවා. දැන් පුරුෂයෙක්ගේ ගත්තාම මේ පුරුෂ ස්වභාවයක්, පුරුෂ රටාවක්, පුරුෂ ලතාවක්, ඒ නිරූපණයක්. එතන එහෙම හුඟක් කෑලි ගොඩක් තියෙනවා. ඉතින් අපේ හිත යොහුසුලුව මේ කොටස් ටික ඉක්මනටම මේ ඇහිඳ ගන්නවා. දැන් ඒකයි අර සාමාන්‍යයෙන් කියන්නේ න නිමිත්තක් ගාහි ඥානු නානු ව්‍යංජනක් ගාහි කියලා. ඔය ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා වෙන තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මූලික වශයෙන් ඇහිඳ ගන්න ප්‍රධාන නිමිති ටික ගන්නත් එපා. ඒ වගේමයි අංග ප්‍රත්‍යංග වශයෙන් ඔය අනිකුත් කුඩා කුඩා අණු කුඩා ඒ කොටස් ටික ඇහිඳ ගන්නත් එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරද්දී දේශනා කරන්නේ. දැන් අපිට වෙන්නේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන රාගය නිසා, හිත ඇතුලේ තියෙන ආසාව නිසා, එහෙමත් නැත්නම් හිත ඇතුලේ තියෙන ගැටීම නිසා, ද්වේෂය නිසා අපි දෙයක් කෙනෙක් දැකපු ගමන් ඉක්මනටම ඒ අංග ප්‍රත්‍යංග බලනවා, නිමිති ටික ගන්නෝ, ලතාව ගන්නෝ, රටාව ගන්නෝ, හැඩතල ගන්නෝ, ඒ ඔක්කොම ටික අපේ හිත ඇතුලේ යොහුසුලුව සිද්ධ වෙනවා. මොකද මේ ආසාවෙන් බලන්නේ, නැත්තම් ගැටීමක් සහිතව, අමනාපයක් සහිතවයි බලන්නේ. ඒ රාගය නිසාම නිමිත්තකරණයක් සිද්ධ වෙනවා, ද්වේෂය නිසාම නිමිත්තකරණයක් සිද්ධ වෙනවා, මෝහය නිසාම නිමිත්තකරණයක් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් යම් අවස්ථාවක අපේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොරනම් ඒවා ඒ වෙලාවේදී කෙටි කාලයකට හෝ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එතකොට ඉතින් දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහුණා වගේ. ඉතින් ඒක සමහරවිට හැමතිස්සෙම වෙයි කියලා කියන්න බෑ ඉතින්. හැබැයි යම් යම් කාල පරිච්ඡේද වලදී හෝ හිතේ රාගය, ద్వේෂය, මෝහය ක්‍රියාත්මක වෙන්නේ නැතුව අපි හොඳ අවබෝධයකින් විපස්සනා නුවණක් සහිතව වාසය කරන අවස්ථාවන් වලදී ওই වගේ තත්ත්වයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
ඉතින් සමනාලයි දැන් අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නකොට ඔක මම එතනට පයින්නකොට තමයි දකින්නේ. නමුත් එතකොට ඒක දැනගත්තයින් පස්සේ ගැඹුරින් බැලුවාම ඒකේ මොන ලක්ෂණයද කියන එක විමසීමත් වුණාම තමයි මම ඔක දැනගත්තේ. මේක හැඩතලේවත් එහෙම නෙමෙයි, මේක මේ ලතාවට ඒක තමයි. එතකොට සමහරක් අය ව්‍යායාම කරන අර වේගයෙන් ඇවිදගෙන යන ස්වභාවයන් සමහරක් වෙලට දකිනවා. නමුත් අනිත් සාමාන්‍ය ඇවිදන් යන අය අර පුද්ගලයා ගැන එහෙම බලන වෙලාවල් තියෙනවා. එතකොට ඒක එතන අර මම බැලුවේ එකයි කියන්නේ ඒක නිමිතිවල ස්වභාවයක් නේද?
ඔව්, නිමිතිවලම තවත් පැත්තක් කියලා තමයි කියන්න වෙන්නේ. නිමිති අනුව්‍යංජන කියලා ඒ නිමිති කියලා කිව්වහම අපිට ඒ මූලිකම අහුවෙන මේ ප්‍රධාන ලක්ෂණ ටික අනුව්‍යංජන කියලා කිව්වහම ඊට වඩා අනු කුඩා ලක්ෂණ ටික තමයි සලකන්න තියෙන්නේ. ඒවට ඉතින් ඔය ඔක්කොම අයිති වෙනවා කියලා කියන්න පුළුවන්. යා ඇවිදින රටාව වෙන්න පුළුවන්, ලතාව වෙන්න පුළුවන්, ස්වභාවය වෙන්න පුළුවන්, හැඩහුරුකම් වෙන්න පුළුවන්. ඉතින් හුඟක් දේවල් ඉතින් අපේ හිත යන යම් හෝ අනිකුත් දේවල් තියෙනවා නම් ඒ සියල්ල අනුයන්ජන වශයෙන් සලකන්න පුළුවන්. එහෙනම්
සමන්වාස ඊළඟට දැන් අර පංච ගැන සඳහන් කරනකොට සමනාස දැන් අපිට අනුගන වදාරණනේ බුදුන් වහන්සේ දැන් මුලින්ම අපි කරන්න ඕන මේ පංච නීවරණ වලින් මිදෙන්න කියලා. එතකොට පංච නීවරණ වල තීන මිද්‍ය ඇරෙන්න ඉතුරු ටික ගත්තොත් එහෙම එතකොට ප්‍රපංච කියලා කියන්නේ වල වර්ගීකරණයක් නේද? එතකොට මේ පංච නීවරණ කියලා කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ සම්පූර්ණ එතකොට ගත්තොත් දැන් මේ සිත තුළ සිදුවන සිතීමේ ක්‍රියාවලියක් සිතුවිලි සමුදායක්නේ.
ඔව්.
එතකොට ඒවා මූලිකව බෙදා දැමීම බෙදා වෙන් කිරීමක් නේද? ආමච්ඡන්ද ව්‍යාපාද කියලා කියන්නේ රොතින මිද්‍ය කියන එක සිතේ ස්වභාවයක්. අනිත් ඒවා ටික ඔක්කොම ගත්තොත් ඒ සිතුවිලි බෙදා වෙන් කිරීමක් කියලා අපිට කියන්න
පුළුවන්. ඔව්. කියන්න පුළුවන්. ඇත්තම සාමාන්‍යයෙන් ඉතින් අට කතාවේ පෙන්වන්නේ තණ්හා දිට්ඨි මාන කියලා. එතකොට තණ්හා කියන කොටසට තමයි කාමච්ඡන්දය ඇති වෙන්නේ. එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. අපි ආසා කරන වෙනුවට ගැටෙනවා කියලා කියන්නේ එතන තියෙන විභව තණ්හාවක්. ඉතින් එතකොට එතන ඒකත් තණ්හාවෙම ප්‍රභේදයක් වශයෙන් සලකන්න පුළුවන්. ඊළඟට උද්දච්ච කුච්චර කියවහම එතන මේ පසුතැවීම නැත්නම් හිතේ විසිරීම ඒ වගේ පැති ටික ඇත්තරම මෝහේ කොටසක් වශයෙන් සලකන්න පුළුවන්. ඊට පස්සේ විචිකිච්ඡා කියන කොටස තවත් ඉතින් මෝහේම කොටසක් විදිහට සලකන්න පුළුවන්. කෙසේ නමුත් ඒ කියන්නේ දැන් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන කෙලෙස් විවිධ විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කළා තියෙනවා. පංච නීවරණ වශයෙන් ඊට පස්සේ තණ්හා දිට්ඨි මාන වශයෙන් දස කෙලස් වශයෙන් ඉතින් ඔය විදිහට නාන සංයෝජන 10ක් වශයෙන් ඉතින් එක එක විදිහට ඔවා විස්තර වෙලා තියෙනවා. නමුත් ඉතින් අර මූලික වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ රාග ద్వේෂ මෝහ කියන ඒ මූල ප්‍රභවය තමයි නැත්නම් මේ අකුසල මූලයන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.
නමුත් අපි ඕලාරික මතපිට මට්ටමින් ගත්තොත් ස්වාමීන් වහන්සේ එතකොට අපිට අහු වෙන්නේ ප්‍රපංච ටිකනේ දැන්
නිතරම
ක්‍රියාත්මක වෙන්නේ.
ඔව්.
එතකොට මේ ප්‍රපංච ටික ගත්තොත් එම ප්‍රපංච ටික කියලා කියන්නේම ඉතින් අර වගේ කාමයට අදාළව සිතුවිලි එහෙම හිතන්නේ. මේ සිතුවිලි වල වර්ගීකරණයක් කියලා තමයි මට
කියන්න පුළුවන්. ඔව්. ඒක වරදක් නැහැ.
ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී කරගෙන යන භාවනාවට අනුව අපි මේ ශූන්‍යත ස්වභාවය නිතර පැවැත්වුවත් දැන් අපි කාර්යාල කටයුතු කරනකොට අපිට සිදුවෙනවා එතකොට සැලසුම් කරන්න. එතකොට ඒ සැලසුම් වලට අදාළව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඒවා දැන් ස්වභාවය සාමාන්‍යයෙන් ඒවා අල්ල බදාගෙන එහෙම කරනවා නෙමෙයි. නමුත් කල යුතු නිසා කරනවා. නමුත් ඒ කටයුතු කරනකොට දැන් ඒකට අදාළ අනිත් පුද්ගලයෝ පිරිස ඉන්නවා. එතකොට ඒ අය කරන සමහර වැඩ කටයුතු වලදී ඒවා අර අපි බලාපොරොත්තු වෙන අපි දැන් ඒකට ටාගට් ඒවා හදාගෙන තියෙනවානේ මේ සැලසුම්. එතකොට ඒවා අනුව ක්‍රියාත්මක නොවෙනකොට ඒවට අපිට කතා කරන්න වෙනවා. ඉතින් ඒක අපි ඇත්තටම ද්වේෂයෙන් එහෙම නොකල්ලාට නමුත් ඒ වගේ ස්වභාවයක් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ අපි දැන් මේ தත්ත්වයේ ඉඳගෙන අපි එතකොට ක්‍රියාසිතක් කියනවා. නමුත් අපි ඒවා ඔක්කොම අල්ල බදාගෙන එහෙම නැමෙයි උනාට නමුත් අරවගේ ස්වභාවයන් ඒ කියන්නේ ගැටීම් ස්වභාවයක්වත් නැති වුණාට ඒක අපේ කරගෙන නැති වුණාට නමුත් මූලිකවම කරෙන්නේ එතකොට අර අපේ ඒ කියන්නේ ආරක්ෂාවක් හැටියට කළ යුතු දේ කරන්නනේ අපි එතන සලසුම හදලා තියෙන්නේ.
ඔව්.
ඔව් එතකොට ඒකට යනකොට ඇතිවන ස්වභාවයන් වලදීත් ඔය වගේ නිකන් එතන ගැටීම් ස්වභාවයක් කියලා මතු පිටට පේන විදිහට බලන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරයෙන් එහෙම නෙමෙයි මම මේ කෑ ගහන්නේ මෙහෙමයි කියලා තමන්
දන්නේ. ඒක තමයි. ඒක
දබරට කොහොමද ස්වාමීන් වහන්සේ අපි
මට හිතෙන දැන් උතන ඇත්තටම ඔය වගේ සංසිද්ධියක් ගැන අපිට බුද්ධ චරිතයෙන්ම හඳුනා ගන්න පුළුවන් නේ. එක්තරා අවස්ථාවක අර කේසි කියලා අශ්වයින් දමනය කරන තැනැත්තෙක්ව බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේදී දැන් එතකොට කේසිගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ කොහොමද ඔබ මේ අශ්වයින් දමනය කරන්නේ කියලා. එතකොට කේසි පිළිතුරක් දෙනවා මම සමහරලාට රළු විදිහට මේ අශ්වයින් දමනය කරනවා, සමහරලාට මුරුදු විදිහට මේ අශ්වයින් දමනය කරනවා, සමහරවිට මේ රළු මුරුදු කියන ක්‍රම දෙකෙන්වත් දමනය කරනවා. එහෙම බැරනම් මම මරලා දානවා. එහෙම තමයි උත්තර දෙන්නේ. බුදුරජාණන් වහන්සේත් කියනවා මමත් මේ සංඝ පිරිස දමනය කරද්දී ඇතැම් වෙලාවට රළු අන්දමින් දමනය කරනවා, ඇතැම් වෙලාවට මුරුදු අන්දමින් දමනය කරනවා, ඇතැම් වෙලාවට රළු මුරුදු කියන දෙකෙන්වත් දමනය කරනවා. දමනය කරන්න බැරනම් මම අතහැරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ අවස්ථාවන් වලදී හරි රළු විදිහට සංඝ පිරිසට දෝෂාරෝපණය කළා තියෙනවා. මේ විහාරස්ථානෙ නිරපා දමලා තියෙනවා. ඒ වගේමයි යම් බරපතල මේ ශික්ෂාපද උල්ලංඝනය කිරීම කරාම මෝග පුරුෂයා නැත්නම් හිස් පුරුෂයා ඒ විදිහට ඉතින් බැන වැදිලා තියෙනවා ඉතින්. ඉතින් ඒ නිසා අපිට එතෙන්ද කියන්න බෑ මේ බුදුහාඳුරන්ගේ හිතේ ද්වේෂයෙන් මේ කතා කරන්න කියලා. නමුත් අර ඒ අවස්ථානුකූලව ඒ තැනැත්තාට බොහොම තදින් කියන්න අවශ්‍යයි. රළු වන්දමින් කියන්න අවශ්‍යයි. එයාට දැනෙන්න කියන්න අවශ්‍යයි. ඒක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු උපක්‍රමයක්. ඒ නිසා අපි මේ බුදුහාමුදුරුවෝයි කියලා දන්නේ නැත්නම් සමහර අපිට තේරෙන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කෑ ගහනවානේ, මේ බනිනවානේ, මේ කිසිම අනුකම්පාවක් තෙතක් නැතුව මේ කට්ටිය එලෝල දාලානේ කියලා ඉතින් අපිට හිතන්න පුළුවන්. ඒ නිසාම අර ඒ නවක භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මත ජේතවනාරාමෙද කොහෙද මේ කෑ ගහ ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ කෙවුල්ලු වගේ කෑ ගහ ගහ ඉන්නවා දාන්න ඔක්කොම එළියට කියලා. එළවල දාන ඔක්කොමලා. ඊට පස්සේ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇවිල්ලා ඇවිටිලි කරනවා, බිම්බිසාර රජතුමා ඇවිල්ලා ඇවිටිලි කරනවා, අනේ මේ කට්ටිය ආයි ගන්න පොඩි අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් එතකොට බැලුවා මේ බුදුරජාන් වහන්සේගේ ඒ නායකත්ව ලක්ෂණයක් ඒ මේ පිරිස හික්මවීම සඳහා දරන ඒ ප්‍රයත්නේ තමයි පැහැදිලි වෙන්නේ. එතෙන්දී මුරුදු වන්දමින් නෙමේ කටයුතු කළා තියෙන්නේ. එතෙන්දී බොහොම රළු විදිහට කටයුතු කළා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථානුකූලව ඒ අන්දමින් කටයුතු කිරීම තුළ ඒ පිරිස හික්මෙනවා නම් ඒක උපක්‍රමයක් වශයෙන් පරිහරණය කරාට කමක් නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් උන්වහන්සේගේ හිතේ දේශයකින් නෙමේ මේ කටයුතු කළා තියෙන්නේ. දේශයක් නැති වුණාට දේශයක් වගේ චරිතයකින් හැසිරලා තියෙනවා. දැන් තවත් තැනක තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් උන්වහන්සේට කවුරු හරි වෙනත් දායක පිරිසක් මේ සිවුරු පිරිකර වගේක් ගෙනල්ලා දෙනවා. මොනවාද මන්ද පිරිකර වගේ ගොඩක් ගෙනල්ලා දෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ මේ තමන්ගේ ඉන්න අනිකුත්තේ උදව්පදව් කරන අනිකුත් භික්ෂුන් වහන්සේලා කෙනෙහි අනුකම්පාවෙන් කියනවා මේ ටික ඔක්කොම තැම්පත් කරලා තියන්න මේ ඕගොල්ලෝ කවුරුත් ගන්න එපා මේක තැම්පත් කරලා තියන්න ඔන්න ඔය වගේ ප්‍රකාශයක් කරනවා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ තරම් මේ ධර්ම සේනාධිපතීන් වහන්සේ ඇයි මේ තරම් මේ පිරිකර වලට ලොල් වෙලා වගේ කටයුතු කරන්නේ? මේවා ගැන ওই තරම් ආසාවෙන් මේ පිරිකර ගැන විධාන කරන්නේ මොකද? එතකොට බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ නෑ නෑ මේ සාරිපුත්ත මේ ස්වාමීන් වහන්සේ එහෙම මේ පිරිකර වලට ආසාවකින් කරන විධානයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ උන්වහන්සේ අනුකම්පාවෙන් මේ අනිත් අයගේ සැප විහරණය සඳහා ඒවා පරිස්සමෙන් පරිහරණය කිරීම සඳහා බෙදා හැරීම සඳහායි මේ විධානය දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ තමයි මෙදිහත් වෙලා ඒ වෙලාවේදී මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ලෝභයෙන් කරපු ප්‍රකාශයක් නෙමෙයි ඒ කියලා විස්තර කරන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ නිකම්ම ඒ කරන ප්‍රකාශ තුලින්ම අපිට මැනගන්න බෑ මේ ලෝභයෙන් කරන ප්‍රකාශයක්ද ද්වේෂයෙන් කරන ප්‍රකාශයක්ද කියලා. ඒකයි ඉතින් ඒ තනත්තාගේ ඇතුළේ තමයි දකින්න වෙන්නේ ඇත්ත වශයෙන්ම යා තුල ලෝභය තියෙනවද නැත්නම් ද්වේෂය තියෙනවද. එහෙම නැතුව බාහිරින් කරන නිරූපණයෙන් පමණක් අපිට ඇතුලේ තියෙන தත්ත්වය විස්තර කරන්න අමාරුයි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඒ ආකාරයෙන් සිත් පහල කර ගැනීම ඒ ආයට අකුසලයක් වෙන්නේ නැද්ද එතකොට රහතන් වහන්සේ කෙනෙක් කරේ
ඒක තමයි එතන පැති කීපයක් තියෙනවා ඉතින්. දැන් සමාජයට සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ගැන ද්වේෂයක් ඇති කරගත්තා නම්, අමනාපයක් ඇති කරගත්තා නම්, ඊටත් එහා ගිහිල්ලා බැනවැදුනා නම් එතෙන්දී සමාජයට ආරෝපවාදයක් දක්වා යන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් මේ සංසිද්ධියේදී මට තේරෙන විදිහට නම් එච්චර දුර ගියේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා විමසීමක් කරනවා සැක දුරු කර ගැනීම සඳහා. ඒක ඉතින් වටිනවා. ඇයි මේ අන්දමින් උන්වහන්සේ කටයුතු කළේ කියලා බුදුහාමුදුරන්ගෙන්ම ගිහිල්ලා අහනවා. ඉතින් එතෙන්දී තියෙන්නේ අර තමන්ගේ නොදැනුවත්කම ගැන බුදුහාමුදුරන්ගෙන් විමසා සිටීමනේ. ඉතින් එතෙන්දී ඉතින් ආරෝපවාදයක් කියලා කියන්න බෑ. නමුත් ඉතින් අනවබෝධය තුල ආරෝපවාද වෙන්න ඉඩ තියෙනවා. දැන් ඒ බඳු ක්‍රියාවක් මේ මට මතකයි අට කතාවේ හිමිනවා. මේ එක්තරා අනාගාමි වෙච්ච සාමීන් වහන්සේ නමකුත්, සෝවාන් වෙච්ච සාමීන් වහන්සේ නමකුත් ඔය පිණ්ඩපාතය යන අවස්ථාවකදී ඒ අනාගාමි වෙච්ච ආර්යයන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ක්‍රියාකලාපයක් ගැන මේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ යම්කිසි දෝෂාරෝපණයක් කරනවා. ඉතින් එතකොට අර ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් අනතුරු ඇඟවීමක් කරනවා. ඔබ වහන්සේ මේ ඊළඟ මාර්ගඵල ගැන යම්කිසි අපේක්ෂාවක් තිබුණා නම් ඒ ටික දැන් අතහැරලා දාන්න කියලා. එතන තියෙන එක්තරා අන්දමක අනතුරු ඇඟවීමක්. ඉතින් එතකොට තමයි මේ සෝවාන් ආරයන් වහන්සේට තේරෙන්නේ මේ මම කටවරද්ද ගත්තා. මේ වැරදි තැනකටයි මම මේ දෝෂාරෝපණය කරේ කියලා ගිහිල්ලා සමාව ගන්නවා. ඉතින් ඒ වගේ තැන් ඉතින් හමු වෙනවා. කියන්නේ අපිට මේ බාහිර ස්වභාවයෙන්ම, කතා ස්වභාවයෙන්ම නැත්නම් මේ නිරූපණයෙන්ම කියන්න බෑ මේ ඇතුලේ තියෙන ඕලාරික හිතක් කියලා. ඇතුලේ තියෙන්නේ නොදැමුණු හිතක් කියලා කියන්න බෑ. සමහර විට ආරයට කතා කරනවා වෙන්න පුළුවන්. සමහර විට ද්වේෂයක් නැතුව ද්වේෂයක් තියෙනවා වගේ හැසිරෙනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් පිළිඳි වච්ච මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේ කට්ටියට කතා කරන්නේ වසලයා වසලයා කියලා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ බුදුහාමුදුරන්ට පැමිණිලි කරනවා. ඇයි මේ අපිට වසලයා කියලා කතා කරන්නේ? මේ කිසිසේත්ම ගැළපෙන්නේ නැති ව්‍යවහාරයක් මේ ස්වාමීන් වහන්සේ කරන්නේ කියලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කරාම එතකොට තමයි බුදුරජාන් වහන්සේ හෙලි කරන්නේ මේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේ භව 500ක්ම එක දිගට බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙන්නේ. ඉතින් එතකොට අනිකුත් කුල හීනෙන්ට ආමන්ත්‍රණය කරන්නේ වසලයා වසලයා කියලා. දැන් මේ රහත් තුනත් ඒ පුරුද්ද තමයි මෙයාගේ තියෙන්නේ. එහෙම නැතුව ඇතුලේ මේ ද්වේෂයකින් නෙමෙයි මේ වසලයා කියලා ව්‍යවහාර කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කතාව හෙලි කරනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලා තුල පවා ඒ කෙලෙසුන්ගේ වාසනා පැත්තක් නිකන් අර කෙලස් ටික ප්‍රහාණය වුණාට ඒකේ ගඳ වගේ තත්වයක් ඉතිරිලා තියෙන නිසා ඒ තවමත් ඒ බඳු හැසිරීම් තියෙන්න පුළුවන් බව අපිට ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට මේ බඳු කතා ප්‍රවෘත්ති අනුසාරයි බුදුරජාණන් වහන්සේගේ පමණයි ඒ බඳු කෙලෙස් හා සම්බන්ධ වාසනා පැත්තක්වත් ඉතිරි නැතිව පූර්ණ විසුද්ධියකට පත් වෙලා තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි. ඔබ වහන්සේට දුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද ඥානන්ත ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්.
ආන්සියර සංඥාව ගැන කතා කරනකොට දැන් අපේ පංචේන්ද්‍රයන් ඔක්කොම ක්‍රියා කරන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම සංඥාව මුල් කරගෙන කියලා මට හිතෙනවා. මේ මොකෝ දැන් අපේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇසයි රූපයයි නිසා විඥානය ඇති වෙනවානේ. විඥානය ක්‍රියාත්මක වෙන්න ඒ ඉස්සෙල්ලා අපේ ඇසයි රූපයයි දකින්න සංඥාවක් ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ
සම්බන්ධයක් තියෙනවා. ඔව් සම්බන්ධයක් තියෙනවා. දැන් අපි ආද මදුපිණ්ඩික සූත්‍රයේදී විස්තර කළ ආකාරයට චක්කුංච පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු විඥානං. උතනින් තමයි පටන් ගැනීමක් විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ අසත් රූපයත් නිසා ඒ ඇස රූපය ගැන කරන දැනගැනීමක් දැනුවත් වීමක් සිද්ධ වෙනවා. මේක හැබැයි නැවත නැවත සිද්ධ වෙනකොට මේ තුනම එකට තියෙනා වගේ ක්‍රියාත්මක වෙනා වගේ හැඟීමක් එනවා. ඒක ස්පර්ශය වශයෙන් පෙන්නනවා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙනවා. ඒ පහළ වෙච්ච වේදනාව ගැන කරන විමසීමේදී තමයි සංඥාව මුණගැහෙන්නේ. එතන තමයි සංජානාති කියලා යං වේදේති තං සංජානාති කියලා ඊළඟ පියවර වශයෙන් තමයි පෙන්වන්නේ. මේ කියන්නේ වේදනාවක් හටගත්නවත් සමගම එතන යම් විමසීමක් කරනවා. මේ කවුද, මේ මොකද්ද, මේ ස්වභාවය මොකද්ද? ඔන්නේ විමසීමට තමයි අහුවෙන්නේ. ආ මේ රතු පාට, මේ තියෙන්නේ කොළ පාට, මේ තියෙන්නේ නිල් පාට. ඉතින් මේ වගේ එතනේ හඳුනා ගැනීම කියන එක ඊළඟ අවස්ථාවකදී තමයි මෙතනින්දන් පෙන්වන්නේ. ඒක දැන් ඒක ඇත්තටම වෙනත් පැත්තකින් කියන්න පුළුවන්. අර ඉන්ද්‍රිය මට්ටමේදී සිද්ධ වෙන්නේ හුඟක් දුරට මේ ප්‍රාථමික මට්ටමේම තොරතුරක් අපිට ලැබෙන්නේ. ඒ ප්‍රාථමික තොරතුර අපේ දැනටම ගැබඩා වෙලා තියෙන තොරතුරුත් එක්ක ගලපලා හඳුනා ගැනීම කියන එක ඊට පස්සේ අධිරකදී තමයි සිද්ධ වෙන්නේ කියලා. සංඥාව මුල් වෙනවා අපේ හිත ඇතුලේ කතාව ප්‍රපංචවලට මුල් වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් ඇත්තටම ඕවා හරි ඉක්මනට වෙන දේවල්. දැන් මේ සක්කු විඥානයේ පහ වෙලා විනාඩි ගාණක් ගියාට පස්සේ නෙමෙයි වේදනාවක් පහළ වෙන්නේ. තව විනාඩි ගාණක් ගියාට පස්සේ නෙමෙයි සංඥාවක් පහළ වෙන්නේ. අසුරු සැනක් ගහනකොට ඔක්කොම ටික වෙලා ඉවරයි. ඊටත් කලින් වෙලා ඉවරයි. ඒ තරමට මේ සියල්ල යහුසුලුව සිද්ධ වෙනවා. අපිට අර මේ තේරුම් ගැනීම සඳහා විස්තර කළා, විභාග කළා, මේවා පැහැදිලි කළා දීලා තියෙනවා. නමුත් හිත ඇතුලේ මේ ටික ක්‍රියාත්මක වෙන්න මොහොතක් කාලයක් ගත වෙන්නේ නැති තරම්. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්ස හට රූපයක් දකින විට සංඥාවක් ඇතිවිලා විඥානයක් හදනවනේ. නමුත් මෙතන මම රූපයක් දැකපු ගමන් මම දකින රූපයත් රූපේ දකින මමක් කියලා මෙතන මමෙක් ගොඩ
නැගිනවා.
ඇත්තටම නාම රූප, එතකොට නාම රූප හැදිලා මේක දිගටම භවය සකස් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ උපාදාය රූපය බාහිර රූපයට අයත් වෙන්නේ නැහැ. ඇස අනිදස්සනයි කියලා දේශනාවලි කියලා තියෙනවා. ඇ අනිදස්සන නිසා ඇහැට රූප දකින නැහැ කවදාවත්. ඒක මේ අවස්ථාවේ මම දකිනවා බාහිර රූපයක් උපාදාය රූපයක් ඇත්තටම බාහිර රූපයක් නෑ. ආභූත වලින් එක ඇදිලා තියෙන. එතකොට උපාදාය රූපේ මේකට අයිති නෑ. එතකොට මමත් නෑ. මේ අවස්ථාවේදී කියන්නේ අතීතේ නෙවෙයි වර්තමාන. එතකොට වර්තමානයේ මමත් නෑ. දකින්න රූපෙත් නෑ. උපාදාය රූපෙත් නෑ. ওই විදිහට දිගටම විදර්ශනය කරනකොට දකින් දකින් එක දැන් යනවනේ ස්වාමීන් වහන්සේ චක්‍රේ වගේ. ඒ දකින් හැම එකකටම විදිහට විදර්ශනා කරන උදේ වෙනානේ පාවි. එතකොට මම යා මෙතනින් නැතුව යනවා නේද ස්වාමීන්
වහන්සේ? ඔව්
මම කැතරම නැහැ. උපාදාය රූපේ නැත්නම් බාහිර රූපේ නැත්නම් මමත් නැහැ මෙතන. මේ අවස්ථාවේ
හැටි.
හරි. වර්තමාන.
ඔව්. හරි කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම කිසිම අන්දමකින් හිත ඇතුලේ උපාදානයක් වෙන්නේ නැත්තම් මම එක්ක ගොඩ නැගින්නේ නැහැ. ඒක දැන් ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ හරිම පැහැදිලිව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මහාන වෙච්ච අලුතදී මට පුන්න මන්තානි පුත්ත මහරහතන් වහන්සේ හුඟක් උදව් කළා. උන්වහන්සේ මට නිතර අවවාද කළා, උපාදායාතිකෝ ආවුසෝ අස්මීති හෝති නෝ අනුපාදාය කියලා මට උන්වහන්සේ කියලා දුන්නා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ අනිකුත් භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත් පුන්නමන්තානි පුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට අනුග්‍රහ කරපු ආකාරය කියලා දීපු ආකාරය. මොකද්ද කියලා දීලා තියෙන්නේ? උපාදායාතිකෝ ආවුසෝ අස්මීති හෝති නෝ අනුපාදාය. ආනන්ද මේ උපාදාන හරහාමයි මම ඉන්නවා කියලා හැඟීමක් පහළ වෙන්නේ. මමත්වයක් පහළ වෙන්නේ, මමෙක් පහළ වෙන්නේ. උපාදානයක් නොමැති තත්වයකදී නෙමෙයි කියලා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ එක්කෝ රූපයක් උපාදානය කරපු ගමන් ඔන්න මමෙක් පහළ වෙනවා. එක්කෝ වේදනාවක් උපාදාන කරපු ගමන් මමෙක් පහළ වෙනවා. එක්කෝ සංඥාවක් උපාදාන කරපු ගමන් මමෙක් පහළ වෙනවා. එක්කෝ සංස්කාරයක් උපාදාන කරපු ගමන් මමෙක් පහළ වෙනවා. එමත් නැත්නම් විඥානයක් උපාදාන කරපු ගමන් මමෙක් පහළ වෙනවා. මේ එකක් හෝ කීපයක් හෝ උපාදාන කරපු අවස්ථාවකදී පමණයි මමෙක් කියලා හැඟීමක් පහළ වෙන්න පුළුවන්. හැබැයි කිසිවක් උපාදාන නොකරන මට්ටමකදී මමෙක් කියලා හැඟීමක් පහළ වෙන්න බෑ. ඉතින් එහෙනම් ඔය මෑනියෝ කියන වගේ අපි විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ ආයතනයට අවධානය යොමු කරමින් එතන ආයතන ක්‍රියාකාරීත්වය තේරුම් ගනිමින් එතන මුලා නොවි එතන ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරද්දී උපාදානයක් වෙන්න බෑ. එතකොට මම කියලා හැඟීමක් පහළ වෙන්න බෑ. එහෙමත් නැත්නම් අපි චිත්තානුපස්සනාවක් කරනවා. හිත දිහා බලාගෙන ඉන්නවා. හිතේ පහළ වෙන සංඥාවන් තේරුම් ගන්නවා. උපාදාන නොකර අත්හැරලා දානවා. එතකොටත් ඉතින් මමෙක් පහළ වෙන්න බෑ. ඉතින් ඒ වගේ විවිධ විපස්සනා උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා උපාදාන වලින් වළක්වගෙන හිත පවත්වන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලදී මමෙක් පිළිබඳ හැඟීමක් මමත්වයක් පහළ වෙන්න අවකාශයක් නැහැ.
එතකොට ජාමිනාසෝග දිගටම කරගෙන ගියොත් නේද යම් අවස්ථාවක අපිට මගපළයක් එකපාරටම මගපළේ ලබන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොක දිගට කරගෙන නොගියොත් අපිට මේ බැරි වෙනවනේ. අපිට උතරන මගපළයක් ලබන්න බැරි වෙනවා. දැන් එතකොට මොකද හිත අමතිත්ව විරස් වෙවි විනාක් වෙවි යනවනේ. දැන් කොයි වෙනස් වෙවි යනකොට මේ මොකට විතරක් යන හිත ඊතලා කටයුතු කරත් උපාදාය රූපේ බාහිර රූපයටයි තිනේ කියලා විදර්ශනා වැටුණොත් උදේවයි ඥානිය පහළ වෙයි. යම් මොහොතක අපිට මේ මම එකපාරට මේ නිවන ලබා ගන්න පුළුවන් වෙනවනේ. මොකද ওই දෙක අතර ඉඩසකුත් තියෙනනේ ස්වාමීන් වහන්සේ. දැන් මෙතනින් දැන් බලල ඊළඟ එක දකින්නකොටම දැන් මේකෙන් එකට පණිනවා. මේ පණින අතරට තියෙන හිස්තන. හිස්තන කියන්නේ එක මේකට පණින වෙලාවෙත් අපිට එතන ගන්න පුළුවන් අපිට නිවන ඇකි.
නැහැ ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. ඒක තමයි. දැන් අපි ඒ ශූන්‍ය ස්වභාවය, ඒ නිමිති නොගන්නා ස්වභාවය අපි තේරුම් අරගෙන එතන හිත පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. දැන් අපි මේ උදේවය දකින්නේ සංකත සත්‍යයක් තුල. يعني එක රූපයක, වේදනාවක, සංඥාවක, يعني ඒ ඔක්කොම සංකත දේවල්නේ. ඒත් ඒවයේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරද්දී හිත ඒවයෙන් නිදහස් වෙලා කිසිවක් උපාදාන නොකරන තත්වයක රැඳෙන්න ඉඩ තියෙනවා. පවතින්න ඉඩ තියෙනවා. එතකොට අපි එතනට වටිනාකමක් දීලා ඒ தත්වය හඳුනගෙන ඒ අනිශ්චිත ස්වභාවය තව තව බහුලීකృత කරන්න ඒ තුල නැවත නැවත ගත කරන්න උත්සාහන්ත වේ යුතුයි. ඉතින් එතනදී තමයි ඒක තව තව පිරිසුදු වෙවි යන අවස්ථාවකදී ඉතින් අපිට හිතා ගන්න පුළුවන් සමහර විට මාර්ගඵල ප්‍රතිභේදයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අර ගැප් එකම එකපාරට මාර්ගඵලයක් කියලා කියන්න අපහසුයි. කෙසේ නමුත් ඒක විවෘත වීමක් කියලා කියන්න පුළුවන්. අර තිබිච්ච ගොරහැඩි උපාදාන තත්වය සෑහෙන දුරට මැකිලා ගිහිල්ලා හරිය නිකන් අර පාසීවත් කරාම වතුර පේනවා වගේ මේ තත්වයක් දැන් ඔන්න හිත ඇතුලේ ක්‍රියාත්මක වෙලා. එතකොට අපි එතන හඳුනගෙන ඒ තුල ටිකක් තහවුරු වෙන්න අවශ්‍යයි.
එතකොට එතන ස්වාමින් වහන්සේ එතන ඒ ඔබාසේ දැන් ඔය කියපු ස්ථානය ගැන එතන ටික වෙලාවක් ඉන්න වෙලාවක් අපි හදා ගන්න ඕනේ.
අනිවාර්යයෙන්ම. මොකද ඒ කියන්නේ අපිට මුලදී සර්ව සම්පූර්ණ සර්ව පිරිසු මේ පූර්ණ පිරිසුදු මේ තැනක් නෙමෙයි හම්බ වෙන්නේ. සාපේක්ෂ වශයෙන් ටිකක් පිරිසුදුයි. නමුත් තාමත් යම් අපිරිසුදු බවක් තියෙන්න පුළුවන්. අපිට තාම ඒක වැටහෙන්නේ නැහැ. නමුත් අපි ඒ දැනට සාපේක්ෂව දැනෙන පිරිසුදු භාවය තුල වැඩි වෙලාවක් හිත පවත්වන්න තමයි මේ දැනට තියෙන යම්කිසි තවත් මේ අපිරිසුදු ස්වභාවය ඉවත් වෙලා යන්න පටන් ගන්නෙ. දැන් හිතන්න අපිට එක පාරටම වස්ත්‍රයක් පිරිසුදු කරගන්න බැහැනේ. අපි ඒක පිරිසුදු කරන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික පිරිසුදු කරා. දැන් අපි ටිකක් අපිටම වතුර දාලා පිරිසුදු කරා. ඊට පස්සේ අපි සබන් ගාලා පිරිසුදු කරනවා. තවත් ඊට පස්සේ මොකක් හරි ඩිටර්ජන්ට් එකක් දාලා පිරිසුදු කරනවා. තවත් මොකක් හරි ද්‍රාවණයක් දාලා පිරිසුදු කරනවා. ඉතින් ඔය විදිහට අපි අර පීවර කීපයකින් ඔක පිරිසුදු කරගෙන යනකොට තමයි මේක තව තව පිරිසුදු වෙන්නේ. ඒ වගේ තමයි අපේ හිතත් එක පාටම මේ පිරිසුදු වීමක් සර්ව සම්පූර්ණ වශයෙන් පිරිසුදු වීමක් ගැන හිතන්න අමාරුයි. ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමයි පිරිසුදු වීමක් ගැන හිතා ගන්න වෙන්නේ. ඒ නිසා අපි මේ සාපේක්ෂ වශයෙන් පිරිසුදු බවක් අත්දකිනකොට ඒකට යම් වටිනකමක් දීලා ඒ తත්වය තුළ හිත පවත්වන්න අවශ්‍යයි. එතකොට අන්න ඒකට හිත හුරු වෙනවා. අර කලින් තිබුණට වඩා සෑහෙන පිරිසුදු මට්ටමක් තමයි දැන් එහෙමනම් හිතේ තියෙන්නේ. එයාට එතකොට තේරෙනවා මේ තාමත් කුඩා කුඩා අපිරිසුදු තැන් තියෙනවා. තැන් තැන් වල තාමත් නිකන් පැල්ලම් තියෙනවා. තැන් තැන් වල තාමත් සංඥා නිරූපණය වීමක් තියෙනවා. තාමත් මේ තැන් තැන් වල තීන්ත ගෑවිලා තියෙනවා කියලා අන්න ඒ ටිකත් පිරිසුදු කරනවා. අන්න ඒ වගේ තමයි මේ අර පිරිසුදු මනස වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන ඉතා කුඩා ප්‍රමාණයේ කුණු ස්වභාවයක් හරි කුඩා ප්‍රමාණයේ පැල්ලමක් හරි කුඩා ප්‍රමාණයේ සංඥාවක් හරි පේන්න තියෙන අවකාශය වැඩි. ඉතින් එතන තමයි අර බුදුහාඳුරු කියන්නේ අනුන් තූලං සුභාසුභං සංයෝජනං අනුන් තූලං සුභාසුභං දවං අග්ගීව ගච්ඡති ඔය විදිහට ධම්පදෙ එහෙම ඉන්නේ. අර හොඳට ඒ හිත ගැන දැක දැක හිතේ පිරිසුදු බව පවත්වමින් යන යෝගාවචරයාට මේ ඉතා කුඩා ප්‍රමාණයේ පවා මේ සංයෝජන ධර්ම එයාට පේන්න ගන්නවා. එයා ඒව ඔක්කොම දවා හරිමින් ඡය කර හරිමින් වාසය කරනවා.
හොඳයි
හොඳයි ඔබ මොනවද
ඊළඟ දහම් ගැටලුව සිභාෂිණී මහත්මිය ඉදිරිපත් කරා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් නම් මට ඉදිරිපත් කරන්නත් ගැටලුවක් නෑ වගේ මේ සාකච්ඡා ටිකේදී ගොඩක් ඉදිරිගුණක් තමයි නැහැ.
ඔව්.
නමුත් මම ඉදිරිපත් කරන්නම් ගාමිණාස මට මේ කාරණාව සම්බන්ධයෙන් අත්සිඳීම් කිහිපයක් එතනදී මට මේ වල්ලිසය සම්බන්ධයෙන් ගැන චුට්ටක් ස්වාමිනාංශේ විග්‍රහ කරලා දෙනවා නම් වටිනවා. ස්වාමිනාංශ දැන් මේ සංඥා සම්බන්ධයෙන් කතා කරනකොට දැන් මේ වගේ අත්දැකීම් මේ දවසක් වල්ලිසය සක්මන් කරා සුදී 10ට විතර සලපතල මළුව ගොඩක් රස්නේ මේ කකුල් පිච්චෙනවා. නමුත් ටිකක් අදිෂ්ඨානය යනකොට අර කයේ කම්පන චංචල ඇවිල්ලා ඇඟට ලොකු සීතලක් ඇවිල්ලා මුළු ඇඟම ලොකු කයපත් සතියක් ආවා. නිකන් කෙනහැලියක් වගේ කෙන උතුරනවා වගේ ගිහින් ඊට පස්සේ සාහිණ මහත්තයා මේ සක්මන් කරනවා කියලා දැනුණට මේ වට හතරක්ම ගිහින් තියනවා කකුල් එහෙම පිච්චිලා නැහැ. දන්නේ නැහැ. දැන් වට හතර යනවා මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙන්නේ නැතුව සක්මන් භාවනාවෙන්ම ගියා. එතකොට එතනදී අර ඒ සංඥා ආවේ නැහැ. ඒක එකක්. මට අන්න ඒක තමයි
එකක්. ඒක 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 වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඕනම තැනක සක්මනක් කරද්දී මුලදී තමයි අපිට තියෙන්නේ මං ඉන්නේ මේ අහවල් තැනය, මං ඇවිල්ලා අහවලාය, මං ඇවිල්ලා ස්ත්‍රියක්, මං ඇවිල්ලා පුරුෂයෙක්, මං ඇවිල්ලා මේ නම තියන අය, මං ඉන්නේ මෙන්න මෙතන කියලා මේ ඒ බඳු ඒ සාමාන්‍ය සම්මුති සංඥා ටික, ඒ ප්‍රකෘති සංඥා ටික සහිතව අපි ඉන්නේ මුල්ම අවස්ථාවේදී. ඊට පස්සේ අපි ටික ටික බැහැගන්නවා අපේ මේ පාදේ ස්පර්ශයට. දැන් අපි මූලිකත්වය දෙන්නේ අර හිත ඇතුලේ හොල්මන් කරන ඒ සාමාන්‍ය ප්‍රකෘති සංඥා වලට නෙමෙයි. දැන් අපි අවධානයක් යොමු කරන්නේ පාදේ ස්පර්ශයට. ඒතර ඒ පාදේ ස්පර්ශයට වැඩි අවධානයක් යොමු කරන්න. ඇත්තටම අපේ හිතෙන් මැකිලා යනවා අර ප්‍රකෘති සංඥා ටික. ඒතකොට දැන් මම කවුද කියලා මට මතක නැහැ. ඉන්නේ කොහෙද කියලා මතක නැහැ. වෙලාව මොකද්ද කියලා මතක නැහැ. ඊළඟ පියවර කීයක් ගියාද කියලා මතක නැහැ. ඉස්සරහටද පස්සටද කියලා මතක නැහැ. ඒ වගේ අර ඒ සාමාන්‍ය සංඥා ටික ඔක්කොම හැරිලා ඊටාම සූක්ෂම මට්ටමේ දැනීම් පිළිබඳ වැටහීමක් පමණයි දැන් මම ඉස්සර කරගෙන යන්නේ. ඉතින් ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒ වගේ අපි මනසේ සූක්ෂම භාවයේ වැඩි වෙලා අපි එතෙන්ට හිත ඒකාග්‍ර කරගෙන ඒ తත්වේ නිරීක්ෂණය කරන මට්ටමේදී මේ ප්‍රකෘති සංඥා ටික ඔක්කොම හැලිලා යනවා. හිත ටිකක් සෑහෙන පිරිසුදු වෙලා සැහැල්ලු වෙනවා. සරල වෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඔව්.
මාත් එක්ක ගිහුව පිළිසෙට බලමින් ඉඳ බැරුව ඊට පස්සේ ඒගොල්ලන් කතා කරා.
හරි.
මොකද ඒගොල්ලන්ගේ කකුල් පිච්චෙනවා. ඊට පස්සේ නම් සමිනාස්ස ටික වෙලාවක් යනකොට කකුල් පිච්චෙන්න අරගෙන දුවල දුවල ගියේ.
හරි.
ඒ කියන්නේ හිටගෙන ඉන්න බෑ. ඒ තරමටම යකඩ තැටියක් උඩ ඉන්නා වගේ රස්නේ ඒ වෙලාවට.
ඔව්.
ඒතර 11 වාර වගේ 12 වගේ වෙලා ඒ වෙනකොට.
ඔව්.
ඒ වෙනකොට. ඒ වගේම සමිනාස්ස ඉතින් ඊට පස්සේ ඒ වගේ අද්දකින් කොටකට මුණ දීලා තියෙනවා.
ඔව්.
සාමාන්‍ය එක පාට හිතලා නෙමෙයි. ඉබේ ඉන්න වෙලාවල් තියෙනවා වැඩ කරනකොට මේක දැන් සාපේක්ෂව විතරයි කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නැත්නම් මේ වගේ අවස්ථාවකින් පස්සේ කියන්න බෑ. මේ සාමාන්‍යයෙන් වැඩ කරනකොට ඉබේම වැඩ කරනවා. ඊට පස්සේ කිසිම මහන්සියක් නෑ. වැඩ ටික වෙනදට වඩා පිළිවෙලට වෙලා කරේ කොහොමද කියන්න දන්නේ නෑ. එතකොට සමහර ප්‍රබල අවස්ථා තියෙනවා. අපිට මේ මානසිකව මුණ දෙන්න බැරි අවස්ථා එනවා.
හරි.
කියලා දැන් අපි දන්නවා මේම අවස්ථාව එනවා කියලා.
ඔව්.
කවුරු හරි අපිට ඔරොත්තු දෙන්නේ නැති පුද්ගලයෝ කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම වෙනකොට මුලින් ඒක දන්නවනම් ඊට පස්සේ දන්නේම නැතුව ස්වාමීන් වහන්සේ එතනදී මුහුණ දෙනවා හරිම මධ්‍යස්ත ස්වභාවයකින්.
හරි.
එතන මනාපත් නැති අමනාපත් නැති හරිම ඍජු හිතක් සාමකාමී සන්තුන් හිතක් කියලා තේරෙනවා. එතකොට ඔය කියන තැන වගේ
හරි
ඔබ වහන්සේ කියනා වගේ හරි ප්‍රබලයි කියලා හිතනවා හිතේ වෙලාවට.
හරි.
එතකොට ඔය හුඟක් අත්විඳිනවා ක්‍රියාවක් විතරක් තැනක්. ක්‍රියාවලි වෙනවා. දන්නේ කොහොමද මේ කියලා.
හරි.
ඒ වගේම මේ අවස්ථා කීපයකදී ඔය සෝහල් ගත වෙන්න වුණා. සති දෙකමාරක් තුනකට ආසන්නව සෝහල් ගත වෙලා සිටියට ගෙදර යන්න උනේ. ගෙදර හොඳයි මෙතන නරකයි. රජයේ රෝහලක සිටිය අවසානයේ එතකොට හරිම අමාරුයි. කායිකව පැත්තෙන් බැලුවොත් හරිම අමාරුයි. රැට නිදා ගන්න හිම දෙන්නෙම නැහැ. ඒක නම් පරීක්ෂා කරන්න අපහෙල් පැයට ඇවිල්ලා. ඒ වුණාට සාමාන්‍යයෙන් දවස් 4ක් ඉස්පිරිතාලේ හිටියා වගේ තමයි අන්තිමට දෙන්නලා තියෙන්නේ. කාලය?
හොඳයි.
ඒ වගේම අර ප්‍රබල විදිහට මේ ලොකු සර්ජරි එකක් කරා.
හරි.
එතනදී ජීවිතේ ගොඩක් අතෑරුණා. එතකොට මේ ඔබ වහන්සේ අද මේ විග්‍රහ කරපු දේවල් එක ඒ අත්දැකීම් ගැලපෙනව නේද කියලා
තේරුණා. හොඳයි. ඒක ඇත්තටම දැන් ඔව්. ඇත්තටම දැන් ඒ වගේ තැන්වලදී තමයි ඇත්තටම අපි නිවැරදිව අපි තුල දහමක් වැඩිලාද කියලා තේරුම් ගන්නත් තියෙන අවස්ථා. නැතුයි ඉතින් අපි මේ ඔක්කොම ටික හරි ගිය අවස්ථාවේදී තේරුම් ගන්න අමාරුයි. අපි ඇත්තටම මේ දහම තුල හොඳට ගැඹුරට ජීවත් වෙනවද කියන එක. නමුත් අපි යම් යම් අකරතැබ්බයන්ට මුහුණ පාපු අවස්ථාවන්වලදී ඒ වෙලාවේදී අපි කොහොමද ආයි ඉක්මනටම නැගිටින්නේ? කොහොමද ප්‍රകൃති தත්වයටපත් වෙන්නේ? හිත කොහොමද ඉක්මනට බේරගන්නේ කියන தත්වයන් හරහා තමයි අපේ තියෙන එකතකින් ඒ යම්කිසි ආධ්‍යාත්මික පරිණත බවක් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේමයි දැන් අර කායික වේදනා හරහා යනකොට අපිට හුඟාක් ඒක බරපතල මහා කරදරකාරී දීර්ඝ කාලයක් වශයෙන් වැටෙන්නේ අපි ඒකට අර මානසික වේදනාව එකතු කරාම. නමුත් අපි මානසික වේදනාව පුළුවන් තරම් අවම කරගෙන ඒක එකතු කරගන්න නැතිව වගේම වාසය කරනවා නම් හුඟක් දුරට කායික වේදනාව ඔහි පවතීවි. ඒකට ඉතින් බෙහෙත් ටික ගනීවි. නමුත් අපි අනවශ්‍ය මානසික වෙහෙසක් මානසික පීඩාවක් වේදනාවක් එකතු කරගන්න නැතිවීම ලොකු සහනයක් වේවි. ඉතින් ඒක තමයි හුඟක් වෙලාවට අපි උත්සාහවත් වෙ යුත්තේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැතුව වාසය කරන්න.
ඔය මානසික වේදනා හෝ එන ප්‍රශ්න හෝ දැන් හිතලා නම් මේ අභිබවන්න බෑ.
හරි.
අපි හිතලා පාලනය කරානේ.
ඔව්.
දැන් හිතලා පාලනය කරන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඔටෝමැටිකලි
ඔව්.
අපිව කවුරු හරි පාලනය කරනවා කියලා හිත අපිව මං කිව්වා විඥානය කියලා ඒ වචනේ.
හ්ම්.
අපිව කන්ට්‍රෝල් කරනවා වගේ එකක් තියෙන කාරණා අපිට කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමක් තියෙන වෙලාවකට හදාගෙන යනවා.
හ්ම්.
අලු වෙනකොට හලුම තමයි ස්වාමීන් වහන්සේ.
හ්ම්.
සුදු වෙනකොට සුදුම තමයි.
ඔව් නැත්නම් එතන නම් හැබැයි ටික ටික තව මට හිතෙනවා හැදෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් යම් යම් සංසිද්ධීන් තියෙනවා තාමත් අපිව අභිබවාගෙන යනවා. හිතන්න දැන් අපි මෙහෙම කියමු. අපි අකමැති කෙනෙක් ඉන්නවා. හැබැයි ආව දැක්කට මට ගහන්න හිතෙන්නේ නැහැ, බනින්න හිතෙන්නේ නැහැ. හැබැයි හිතේ යම් කිසි අපහසුතාවයක්, නොසන්සුන්කමක්, අමනාපයක් ලාවට පහළ වෙනවා. හැබැයි තවත් කෙනෙක් ඉන්නවා, එයාව දැක්කම නම් ඊට වඩා එහාට යනවා. හිත දැන් කියවන්න ගන්නවා, ද්වේෂයක් ඇති වෙනවා, හිත ටිකක් රළු වෙනවා. ඉතින් ඒ ටිකක් දැඟලිල්ලක් තියෙනවා. තවත් කෙනෙක් ඉන්න පුළුවන්, එයා මොන හරි ඔන්න කරනවා. ඒත් එක්ක නම් දැන් නම් ඉතින් මේ මගේ සීමාව පයින්නවා, රතු විර පයින්නවා, ගිහිල්ලා බනිනවා. ඉතින් එතෙන්ට යනවා. ඉතින් ඒ කියන්නේ අපි තාම ඒ කියන්නේ එක එක මට්ටම් වල අපි ඉන්නේ. අපි නිකන් අර සරල අවස්ථාවකදී යන්තම් හිත බේර ගන්න පුළුවන්. ඊට වඩා ටිකක් ගොරෝසු අවස්ථාවකදී හිත ටිකක් දුරට දැවිලා බේර ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා උච්ච අවස්ථාවකදී අපි තාමත් ඒකට ගොදුරක් බවට පත් වෙනවා. තාම අපිට ඒක එතෙන්දී හිත බේර ගන්න තරම් හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කියන්නේ තාම මගේ හිත ඇතුලේ පටිඝ අනුසයක් ක්‍රියාත්මක වෙනවා. මම මේ පටිඝයේ පැත්තෙන් විස්තර කරේ. ඒ වගේ අපේ හිතේ තියෙන අනුසය ස්වභාවයන්ගේ ගලබාල භාවය, ඒක කොයිතරම් දුරට සක්‍රිය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියන එක ඒ යම් යම් අත්දැකීම් හරහා යනකොටම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේවා සෑහෙන දුරට තුනී වෙලාද, එහෙම නැත්නම් මේවා නිකන් අර කොළයක යට තියනවා වගේ නිකන් ඔහේ සැඟවිලා තියෙනවද, අවස්ථානුකූලව ටක් ගාලා මේවා පැන නගිනවද කියලා. ඉතින් ඔය වගේ සංසිද්ධි හරහා යනකොටම තමයි බලන්න තියෙන්නේ. නමුත් යම් වෙලාවක අපේ හිතේ කෙතරම් කැළඹීමක් ඇති වෙන්න අවස්ථාවක් පහළ වුණත්, කොයිතරම් කෙලෙස් බරිත අවස්ථාවක් පහළ වුණත්, කෙලෙස් ඇති වෙන්න පුළුවන් හැකියාවක් පහළ වුණත්, එතෙන්දිත් කෙලෙස් පහළ නොවි තියෙනවනම්, එතෙන්දිත් අපිට කේන්ති නොගිහින් තියෙනවනම්, එතෙන්දිත් හිතේ රාගයක් පහළ නොවි තියෙනවනම්, ඒ කියන්නේ ඉතින් සෑහෙන දුරට හිතේ මේ සහනයක් ඇතිලා තියෙනවා කියලා වගේ හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒවත් ඉතින් සාපේක්ෂකයි. අපිට එකපාරටම අපිට ලකුණු දෙන්න බෑ, එකපාරටම සහතිකයක් දෙන්න බෑ දැන් නම් ඉතින් මෙහෙමයි කියලා. මේ පරිස්සමේ බල බල යන්න තමයි තියෙන්නේ. ඒ වගේ තැන්වලදීත් අපිව බිමින් තියාගෙන, අවතක්සේරු කරගෙන, මහා ලොකු තත්වයන් ආරෝපණය කරන්න යන්න නැතිව බිමට බැහැලා ජීවත් වෙන එක තමයි වටින්නේ, නුවන්ට හුරු වෙන්නේ.
සාපේක්ෂව අඩුයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඔව්.
සෑහෙන අඩුයි. ඒ වලට අර කිසි ගමන් පනිනවා අර ඉස්සර නම් ඉතින් නෑ, ඕනේ නැහැ කියලා පාලනයක් තියෙනවනේ.
හරි.
නැතුවම තීර පනින තැනුත් තියෙනවා. මේ හුඟක් වෙලාවට හුදෙකලාව තමයි ස්වාමීන් වහන්සේ ඈත් වෙන එක තමයි දැන් වෙන්නේ ටික ටික.
හ්ම්.
එහෙම හුඟක් දේවල් වලින් හුඟක් ආයෙමයි හුදෙකලාව ඈත් වෙන ඉබේම. එතකොට අර මූ වෙන එක අඩු වෙනකොටත් ඉතින් ප්‍රශ්න වලින් අඩු වෙනවා වගේ දැනෙනවා. ප්‍රශ්න වලට එතකොට යවෙන්නේ නැහැ වගේ දැනෙනවා. ඒ කියන්නේ දාන එකට මේ මරණයකට ගියා පොඩි හුදකලා ගතියක් දැනෙනවා. තිරිස් දැසුරෙන් ටිකක් ඈත් වෙලා ඉස්සරට වඩා හුඟක් කියලා හිතෙනවා. හිතලා නෙමෙයි.
හරි.
එහෙම දැනෙනවා දැන්.
හරි. හරි. හොඳයි හොඳයි හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළු සයුරි මාපාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
මේ දැන් අර අද සංඥා ගැන කියපු නිසා මේ මට ගොඩක් තේරෙන විදිහට ධර්මය තේරෙන්නේ මේ සංඥා සම්බන්ධයෙන් තමයි. එතකොට දැන් ඒ කියන්නේ ඒ කියන්නේ හේතුව දැන් අර මජ්ජි සූත්‍රයේදී කියනවානේ අතීතයේ එක්කාන්තයක් අනාගතයේ එක්කාන්තයක් කියන දෙක ඇතරියම වර්තමානය කියලා. එතකොට දැන් අතීත සංඥා අනාගත සංඥායි දෙක ඇත්තටම අවබෝධයෙන් ඒවා බොරුවක් කියලා තේරෙනවා නම් වර්තමාන සංඥාවේ මේ ක්ෂණේ තේනවනේ.
ඔව්.
මමයි ලෝකයේ මේ ෂණේ හට ගන්නවා, ඒ ෂණේම මමයි ලෝකයේ නිරුද්ධ වෙනවා කියන එතෙන්ට විතරක් පැටලෙනවා. නමුත් ඒකත් බොරුයි කියලා තේරෙනවා නේ විමුක්ත සිත එන්නේ.
හරි.
දැන් එතකොට දැන් ඇහෙන් කනෙන් දිවෙන් නහයෙන් කයෙන් කවදාවත් ගියපු නැති උපාදාය රූප ටිකක් නේ අපි මේ සංඥා කියලා, අතීත සංඥා කියලා අල්ලගෙන ඉන්නේ, අනාගත සංඥා කියලා අල්ලගෙන ඉන්නේ. දැන් ওই සංඥා ටික අර මනස ධම්ම කියන බොරුවෙන් බාධාගත් සංඥා ටිකක් විතරයි. ඒතර මනස ධම්ම කියන්නේ ඇත්තටම තවත් සංඥා දෙයක් නේ. එතකොට ඇහැට, කනට, දිවට, නහයට, කයට කවදාවත් හම්බ වෙලා නැති උපාදාය රූප ටිකක් එක්කනේ මේ අතීත සංඥා අනාගත සංඥා කියන දෙක අපි හැමතිස්සෙම ඒකයි මේකයි වැටෙන්නේ. දැන් ওই ටික ඔක්කොම බොරු කියලා තේරෙනකොට වර්තමානයට වැටෙනකොට එතන ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන සිද්ධිය විතරයි ඇත්තටම එක්ස්පීරියන්ස් වෙන්නේ.
හරි.
එතකොට ඒක නේද අනිශ්චිත බව කියන්නේ ආන්දර.
ඒක තමයි. එතෙන්දී ආරව උපාදාන වෙන්නේ නැහැ. උපාදාන නොවී සිටීම තමයි අනිශ්චිත බව වශයෙන් හඳුනගන්න තියෙන්නේ. ඒක
දැන් එතනත් හැබැයි ඉතාම සියුම් විදියකට විඥානය කියන එක අහුවෙලා නැද්ද?
තියෙන්න පුළුවන්. ඒක තමයි දැන් ඔය ඇතම් සූත්‍ර දේශනාවලදී ඇතම් ස්වාමීන් වහන්සලා කියනවා මම මේ රූපේ උපාදාන කරගෙනත් නැහැ, වේදනා උපාදාන කරගෙනත් නැහැ, සංඥාවක් උපාදාන කරගෙනත් නැහැ, සංස්කාරයක් උපාදාන කරගෙනත් නැහැ, විඥානයක් උපාදාන කරගෙනත් නැහැ. හැබැයි තාමත් නිකන් මට මම ඉන්නා වගේ හැඟෙනවා. ওই විදිහේ කරපුණු ප්‍රකාශ තියෙනවා. දැන් ඒ ඛේමක සූත්‍රයේදී එහෙම ඒ ඛේමක කියන අනාගාමි ආර්යයන් වහන්සේ ওই ප්‍රකාශය කරනවා. දැන් උන්වහන්සේ කියනවා මම මේ රූපස්කන්ධය හෝ වේදනාස්කන්ධය හෝ සංඥා සංස්කාර විඥාන එකක්වත් මම උපාදාන කරන්නේ නැහැ. ඒවැයි මේ මම මගේ කියලා සලකන්නේ. හැබැයි තාමත් මට හැඟීමක් තියෙනවා මම ඉන්නවා වගේ. ඒ තරම් හරි සූක්ෂමයි මෙතන. එතකොට ඒ කියන්නේ අපිට දැන් උන්වහන්සේගේ தත්වය ගත්තොත් උන්වහන්සේ සංයෝජන පහක්ම ප්‍රහාණය කළා. හැබැයි තවත් සූක්ෂම මට්ටමේ සංයෝජන පහක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ එතකොට හරි එකතකින් අපිට ලොකු නිහතමානී වෙන්න අවවාදයක් එතන උන්වහන්සේ සපයනවා. කියන අපිට එකපාරට මේ මමයා අයින් කරගන්න මම කියන හැඟීම දුරු කරගන්න බෑ. අර තරම් උපාදාන වලින් තොර මට්ටමකදී පවා සෑහෙන දුරට සූක්ෂම අන්දමකින් මම කියන හැඟීමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපාදාන වල ගොරහැඩි උපාදාන තමයි මේ අඩු වෙලා තියෙන්නේ. හැබැයි සූක්ෂම උපාදාන තාමත් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට තමයි අපි තව තව සූක්ෂම වෙමින් ඒ අපේ හිතේ පිරිසුදු බව තව තව දියුණු කරගනිමින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ ඉබඳු පිරිසුදු හිතේ තමයි අර සූක්ෂම උපාදාන ටික අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ යම් හෝ දවසක. දැනට අපේ හිතේ තියෙන්නේ අපිට තේරෙන්නේ ඒ ගොරහැඩි රළු මට්ටමේ උපාදාන ටික තමයි. ඉතින් ඒ මට්ටමේ උපාදාන ටික හැලි යන්න තමයි ඔන්න සෑහෙන දුරට හිත තව පිරිසුදු වෙන්නේ. ඒ බඳු පිරිසුදු මට්ටමකදී තමයි යම් දවසක අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ සූක්ෂම උපාදාන ටික. සියුම් මන්දමේ උපාදාන ටික. ඒ සියුම් මන්දමේ හෝ උපාදාන ටික අල්ලගෙන මමෙක් ඉන්නවා. පුජ්‍යලේක හදනවා. ඒ ටිකත් ඔන්න යම් දවසක අතහැරුණොත් ඉතින් ඔන්න rahat වුණා කියලා තමයි කියන්න දෙන්නේ. ඉතින් ඇත්තට මේ කේමක සායනාසේ ඒ ටිකත් තේරුම් අරගෙන අරහත් වෙටපත් වෙනවා කියලා ඒ සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා ඒ අනාගාමි වෙච්ච ආරයන් වහන්සේ කෙනෙකුට පවා මමත්වයක් මම කියලා හැඟීමක් ක්‍රියාත්මක වෙන බව ඒ සූත්‍රය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්.
හොඳයි,
තේරුවන් සන්නයි. හොඳයි.
ඊළඟ දහම් ගැටළු තේජිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සට ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මගේ අත්දැකීම කියන්න මම කතා කරේ අර ගොඩක් වෙලාවට හිත අර ශුන්‍යතාවයේ තියෙනවා. ඒ කියන්නේ මුල මම අවුරුදු 4-5 විතර භාවනා කරන කෙනෙක්. හිත හුඟක් වෙලාවට හිස්. මුලදී නම් ඒ හිස් බව ප්‍රකටව දැනුණා. ඒ කියන්නේ හරිම කූල් එහෙම ගතියක තමයි තිබුණේ. දැන් හිත ඒ කියන්නේ ඒ හිස් බවත් අල්ලන්නේ නැතුව ඒ කියන්නේ හරි නිදහසේ එදිනෙදා ජීවිතය ගත කරනවා.
හරි.
සද්ද ඇහෙනවා. ඒ ඔක්කොම තියෙනවා. අර හිත ඒ කියන්නේ ફોකස් කරොත් විතරයි හිතේ හිස් බව දැනෙන්නේ. අර ගොඩක් වෙලාවට අර තරහ යන ගතිය, ඔය සමාජයත් එක්ක ගැටෙන ගතිය, ඒ ප්‍රශ්න ඒවා එකක්වත් බලපාන්නේ නැහැ. හැබැයි දැන් මගේ රෙස්පොන්සිබිලිටිස් තියෙන තැනකදී කවුරු හරි ඒක මේ නිග්ලෙක් කරොත් හරි මොන හරි දැන් මම ලවා කරවන්න ඕන දෙයක් ඒගොල්ලෝ කරේ නැත්නම් හරි අර ෂණිකවම තරහ යනවා.
ඒකත් දන්නවා, ඒ කියන්නේ ඇක්ෂන්ස් මොකුත් දන්නේ නැහැ. ඒ උනාට ඒක අර අර සත්‍ය ගොඩාක් අර ශූන්‍යතාවය තුල නැති නිසාද කියලා හිතෙනවා. අර ටිකක් ඒ තරහ ගතිය පවතින එක පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් ඒකට. එතකොට ස්වාමීන් වහන්සේ තවදුරටත් අර සත්‍ය වැඩි කරලා අර හිත ශූන්‍යතාවය තුලම පවත්ව ගන්න ඕනද, නැත්නම් සාමාන්‍ය විදිහට ගිහිල්ලා ඒ තරහ ගතිය හරි එයාව කරෙක් කරන එකට පොඩ්ඩක් ඒ කියන්නේ හිත ප්‍රපංච වෙනවා කියන එක තේරෙනවා මට.
හරි.
ඒක කොහොමද ඒ කියන්නේ ඒක නවත්ත ගන්න ඕනද, නැත්නම් ඒකත් උන් හත් ඇරලා දාලා ඉන්නද?
ඒක තමයි අපි දැන් මුල් ප්‍රශ්නට උත්තර දුන්නොත් මේ කියන්නේ අපේ හිතට කේන්තියක් පහළ වුණාම ඒතර එතෙන්දී අපිට යහුසලුවම ආපහු මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒක තමයි බුදුරහමඳුරෝ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේකයි විස්තර කරන්නේ. හිතේ යම් අද්දකීම් හරහා හිතේ අමනාපයක් පහළ වෙන්න පුළුවන්. අමනාපයක් පහළ වෙච්චහම ඒක දිගට තියන්න යන්න එපා. ඒ තුල නිමග්න වෙන්න යන්න එපා. ඒකට පෝර දාන්න යන්න එපා. හැකි ඉක්මනින් නැවතත් හිත මධ්‍යස්ත කරගන්න. හැබැයි මධ්‍යස්ත කරගන්නවා කියන්නේ මේ මධ්‍යස්ත වේදනාවට ගන්නවා කියන එක නෙමෙයි, අර කිසිවක් උපාදාන නොකරන தත්වෙර ගන්නවා කියන එක. අනිශ්චිත භාවයකට ගන්නවා කියන එක.
ඔව් ස්වාමීනි.
උපේක්ෂාවකට ගන්නවා කියන එක. ඔව්.
ඒ විලාවට හදිසි කිව්වා කියන්නේ දැන් දැන් මගේ හිත ඇතුළෙම තමයි මේක බුබුලු දඩා. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ මම හිතෙන්ම ක්‍රියේට් කරපු එකක් කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මේ සිතුවිල්ලක් අල්ලගෙන නටනවා කියන එක තේරෙනවා.
හරි.
මේ එතකොට දැන් අර හිතේ දැන් නිදහස් තැනක හිත තියලා දැන් මම උදාහරණයක් විදිහට ගත්තා. දැන් මගේ හෙල්පර් එයා අර අස්කරනකොට අර හොරට අස්කරාම පුටුවට අස්කරන එක කියන්නේ අර දැන් කුණු ටික පුටුවටද දාලා තිබ්බම දැන් මේ කියන්නේ ඒක මට කරන්න ඒක මට අස්කරන්න පුළුවන්. ඒ වුණාට එක පාට මට හිතෙනවා අයිද මෙයා මේක කරන්නේ නැත්තේ, අයි මෙයා මේක වංචා කරන්නේ කියලා. ඊපස්සේ ආයෙ හිතෙනවා දැන් මමම තරහ ගන්නවා. දැන් මම එහෙම හිතලා ඒ කියන්නේ දැන් මෙයා කරන්නේ නැහැ කියන සිතුවිල්ල අල්ලගෙන මමම තරහ ගන්නවා කියන එක දැක්කම ස්වාමීන් වහන්සේ ඒක නැතුව යනවා.
හරි.
ඒ කියන්නේ එතකොට දැන් අර මනුස්සයාට නෙමෙයි තරහ, ඒ කියන්නේ ඒක ફોકસ වෙන්නේ අර මගේ සිතුවිල්ලට තමයි ඒක
ફોકસ
වෙන්නේ.
ඒක හොඳයි. ඒක හොඳයි. තීත්‍යය වෙන්නත් ඕනේ. කියන්නේ අපිට තින් සියලු දෙනාම සකස් කරන්න බෑ. ඒ වෙනුවට අපිට පුළුවන් ද ඇතුළට දාගන්න. හිත ඇතුළේ තියෙන ද්වේෂය හඳුනගන්න. ඇතුළේ තියෙන නිරූපණය හඳුනගන්න. ඇතුළේ තියෙන සංඥාව හඳුනගන්න. ඉතින් එතන තමයි මේ ඇතුළතට නැඹුරු වීම තමයි වැදගත් වෙන්නේ. එතකොට තමයි අපිට අපිව හදාගන්න පුළුවන් වෙන්නේ. අපිට තින් අනුන්ව හදාගන්න බැරි වෙයි. හැබැයි අපි උත්සාහ කළ යුතුයි අපිව හදාගන්න. ඔව්. නැහැ ඊළඟට අර අනිත් අහපු ප්‍රශ්නේ තමයි සංඥා අනුසය වශයෙන් läග ගැනීමක් නොකිරීම කියන එක. ඒක ඇත්ත වශයෙන්ම අපිට හිතලා කරන්න පුළුවන් ද කියන එක නම් ගැටලුවක්. අපි විපස්සනාවක් හැබැයි වඩන්න ඒ අපි රූප දැක්කට සද්ද ඇහුණට ඒ විදිහට ඒ විවිධ ඉන්ද්‍රයන් පරිහරණයට ගියාට මොකද අර ඉස්සර වගේ මේවා මේ හිතේ මණ්ඩි බහැ ගැනීමක් ඒවා නිකන් අපි ඉස්සර වගේ නැවත නැවත මතක් කර කර ඒවා එක්ක ජීවත් වීමක් එහෙම දෙයක් වෙන එක වලකිනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මෙහෙම, දැන් අපි සාමාන්‍යයෙන් අපේ දෙමව්පියන්ගේ, අපේ දරුවන්ගේ, අපේ මිත්‍රයින්ගේ, අපේ අපි හිතමු විවාහ වෙලා තියෙනවා නම් ඒ විවාහ වෙච්ච මේ ඡායාරූප, ඉතින් මේ ඔක්කොම අපි ඉතින් ගෙවල් වල තියාගෙන ඒවා බල බලා ඒවා මතක් කර කර මේ ඔක්කොම සංඥා අපි මේ වඩන්නේ. ඒ චාරූපවල ඔක්කොම නිරූපණය වෙන්නේ අපේ සංසිද්ධීන්නේ, අපේ ජීවිත අත්දැකීම්නේ, අපි ඇසුරු කරපු පිරිසනේ. ඉතින් ඒවා ඔක්කොම අපි මතක් කර කර මේවැයෙන්ම ඔළුව පුරෝගෙන තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය රටාව. දැන් විපස්සනා වඩන යෝගාවචරයේගේ ඒ බඳු ආකල්ප ටික ටික අයින් වෙලා යනවා. ඒක මේ විපස්සනාව හරහාම වෙන දෙයක්. ඒක හිතලා අලුතෙන් බලෙන් කරන දෙයක් නෙමෙයි. එයාට දැන් අර අරවැය තියෙන ලොකු වටිනකමක් නැහැ. අර රූප දිහා බල බලා, ඡායාරූප දිහා බල බලා, ඒවා නැවත නැවත මතක් කර කර, ඒවා නැවත නැවත සිහි කර කර, ඒ අතීතයේ ගත කරපු ආකාරය සිහි කර කර, මනසින් ඒවා අබිරමණය කර කර එහෙම ඉන්න ගතියක් දැන් නැහැ. ඉතින් ඒක මේ විපස්සනාව වැඩෙනකොට සිද්ධ වෙන දෙයක්. සතිපට්ඨානයක් දිනු වෙනකොට මේ මනසේ සිද්ධ වෙන දෙයක්. එයා ඒවා අබිරමණය කරන්න යන්නේ නැහැ. ඒවා නිකන් අතහැර දමමින් තමයි එයා ජීවත් වෙන්නේ. දැන් අර කජ්ජනී සූත්‍රයේ කියනා වගේ අපචිනාති නෝ ආචිනාති. ඒවා දැන් එයා බැහැර කරමින් ජීවත් වෙනවා, රැස් කරන්න යන්නේ නැහැ, ගොඩ ගහ ගන්න යන්නේ නැහැ. ඒවා අතහැර දමමින් ජීවත් වෙනවා, උපාදාන කරන්න යන්නේ නැහැ. ඒවයෙන් කෙලෙස් පහල කරගන්න නැතිව, ඒවෙන් දැවෙන්නේ නැතුව ජීවත් වෙනවා, ඒ වුණොට නිවා ගනිමින් ජීවත් වෙනවා. ඉතින් ඒකට අර ජීවන රටාවේ ඒ ජීවත් වෙන ආකාරයේ ලොකු වෙනසක් එක අතකින් බලමු. අතීතේ නම් අපි හරි කැමති ඒවා බලන්න. හරි කැමති ඒ ටික ප්‍රදර්ශනය කරන්න. කැබිනට් එක උඩ තියාගන්න. ඒ එහෙම රටාවක් තිබුණා. දැන් හැබැයි ඒකම නැහැ. ඒව නිකන් ඕනනම් පැත්තකින් තියලා තියෙනවා. අනිත් පැයට ඕනනම් ඒව අරන් යන්න කියනවා. නැත්තම් ඉතින් තිබුණත් ඉතින් Tamanට ගාණක් නැහැ. අන්නේ බඳු ආකල්පයක් හිත ඇතුලේ වර්ධනය වෙලා එනවා. ඉතින් එතකොට ඒවෑන් නිරූපණය කරන පුජ්‍යලය, ඒවෑන් නිරූපණය කරන අවස්ථා, නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර හිත ඇතුලේ තැම්පත් කර ගැනීමක්, ධාරණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒකට තමයි කියන්නේ අනුසය වශයෙන් läග ගන්නවා කියලා. නැත්තං ඒ සංඥාවලටම අපේ හිත නිකන් තත්වගත වීමක්. ඒ රටාවටමයි හිතන්නේ දැන්. අන්නේ ඒ තත්වවලින් හිත නිදහස් වෙලා හිත සැහැල්ලුවෙන් ඉන්න ගතිය තමයි එහෙමනම් හඳුන ගන්න තියෙන්නේ.
දැන් ස්වාමීනාද ගොඩක් වෙලාවට දැන් ඒ දැන් දැන් තියෙන තත්ත්වය තුළ, ඒ කියන්නේ ඒවෙන් එන සංඥාවෙන්නේ නැහැ ස්වාමීනාද. ඒ
කියන්නේ හරි
අනහරි රූපයක් ඉන්නවා, ඒ කියන්නේ හිත හිස්
අනහරි.
එතකොට ඒ තත්ත්වයේ දිගටම දැන් ස්වාමීනාද මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් අර ඉස්සර නම් හොඳටම හිත හිස් කියන එක තුල මං ජීවත් වුණානේ. දැන් ගොඩක් වෙලාවට ඒ ක්‍රියාවන් තුල ජීවත් වෙනවා. ක්‍රියාව කරනවා, කරන බව දන්නවා. හැබැයි අර ඒ වෙලාවට හිත කොහොමද කියන එක බලන්නේ නැහැ. එහෙම බලන්න ඕන නැහැ. ඒක සැහැල්ලු.
හරි.
දැන් සතිය පිනනවා. හැබැයි සත් ඔබ වහන්සේ එකපාරක් සමිනාස මන් රයිට් වෙනකොට අර ඒක අර සමාධියකට වගේ යන්න ගිහලා මහන්ස කිව්වා එච්චර ફોકસ කරන්න එපා, ඒ කියන්නේ සතිය අඩු, ඒ කියන්නේ අර වීරිය අඩු කරන්න කියලා.
හරි.
ඊට පස්සේ මෙන්න තමයි අර දැන් ඒ ඊට පස්සේ තමයි මෙහෙම උනේ. දැන් මට ඒ කියන්නේ දැන් අර ඔස්සුනේ තුල ඉන්නකොට දැනෙන අර කූල් ගතිය, අර ඒකට අර එතන ඉන්න හිඳෙන ගතිය, ඒක මම නැති කරගත්තා.
ඒක අවස්ථානුකූලව ගන්න. ඒ කියන්නේ ඒක ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්න හිතන්න. දැන් drive කරද්දි නෙමෙයි. මම කියන්නේ අපි තුන් ගෙදර ඉන්නවා, විවේකයෙන් ඉන්නවා. හිතටත් නිකන් දැනෙනවා හරිම නිකන් බරක් දැනෙනවා. දැන් සෑහෙන දුරට මේ සම්මුතිය එක්ක ඉඳලා හරි වෙහෙසක් දැනෙනවා. එහෙමනම් අන්න ආයිත් පොඩ්ඩක් අර හිත cool කරගන්න, හිත තැම්පත් කරගන්න, අර සංඥා පොඩ්ඩක් හිතින් අයින් කරගන්න, නිමිති වලින් හිත නිදහස් කරගන්න. නවතත් ඒ අනිමිත තත්වයක, නැවතත් ඒ නිදහස් තත්වයක, කිසිවක් උපාදාන නොකරන තත්වයක, ඒක තුල නැවත පොඩ්ඩක් හිතට සහනයක් ලැබලා දෙන එකේ එහෙම වරදක් නැහැ. දැන් ඔය මේ ඒ කියන්නේ අපි ඒ තත්වය නිකන් ස්වාභාවිකව නිකන් හරි තදට බර විදිහට දත් මිටි කාගෙන රැවැත්වීමක් නෙමෙයි. හරීම මේ මුරුදු අන්දමකින්, ස්වාභාවික අන්දමකින්, සැහැල්ලු අන්දමකින්, කිසිම ආතතියක් පැන නගින් නැති අන්දමකින් පවත්වන්න පුළුවන් නම් කිසි හානියක් නැහැ. එතකොට ලොකු මානසික නිරෝගී බවක්, මානසික සහනයක්, අර තිබිච්ච ආතතිය දුරු වියාමක්, නැවත හිත හොඳට තැම්පත් වීමක්, නිරෝගී වීමක්, එබඳු තත්ත්වයක් තමයි ඒකට අත්දකින්නේ. ඒ වගේ තයක් කරාට වරදක් නැහැ.
හොඳයි.
හොඳයි. තේරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ. එහෙමනම් අද දවසේත් අපි මේ අන්දමින් රැස්කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවණීය තිංවත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දුපා නැමැති නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සි තුම්බන්දි තුම්වරං ශාරිපුත්තාදි තේරානං ආගිතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු 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 තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී භාවයක් දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි